දෙදහස් විස්ස වසරේ දොළොස්වැනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධා ගුණති ශ්‍රී ලංකා වාසී ලෝක වාසී පින්වත්නි, ධර්ම අවබෝධයේ පිණිස බොහෝම උපකාරක වෙන සිද්ධියක් ක්‍රියාවක් වෙන්න ඕන දෙයක් තමයි මේ පළවෙනි කාරණේ හැටියට පෙන්වන්නේ සුනාත කියන වචනය. ඇත්තටම අපි ඒ ධර්මය සම්පූර්ණ කරගන්නේ සුනාත කරගන්නේ කොහොමද? හොඳින් ශ්‍රවණය කරනවා යනු කුමක්ද? කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඕක අපිට කියන්න දෙයක් නෙමෙයි, අපි හාමුදුරනේ අපි හොඳින් අහනවා කියලා කියන්න පුළුවන්. ඒත් ඒ විමසා බැලුවොත් තේරේවි අපි හොඳින් අහනවද කියන ප්‍රශ්නය. ඒ කාරණේ නිවැරදි කරගත් තොත් පමණයි පින්නතුනේ අපිට ධර්මය හරියට සිතට එකතු වෙන්නේ, කන වැකෙන්නේ විතරයි. සුනාත හොඳින් අහනවා කියන්නේ කොහොමද? කෙනෙක් වෙන දෙයක් ගැන කල්පනා කරමින් මේ දම්සභා මණ්ඩපේ වාඩි වෙලා සිටියයි කියලා ඒක සුනාත වෙනවද? නෑ. එහෙමත් නැත්නම් ප්‍රතික්ෂේපිත කරුණක් සොයන්න, අඩුවක් පාඩුවක් අඩුලුහුණුකම් සෙවීමේ අදහසින් කෙනෙක් ධර්මය අහගෙන හිටියොත් ඒ සුනාත වෙනවද? ඒත් නෑ පින්නත් නෑ. ඕනෝට එපාවට වගේ ඔය කාලය ගෙවන්න වගේ ස්වරූපයකින් ධර්මශාලාවේ වාඩි වෙලා හිටියයි කිව්ව හිටියොත් ඒක සුනාත වෙනවද? ඒත් නෑ පින්නත් නෑ. එහෙමත් නැත්තම් තමන්ගේ දෘෂ්ටියක් තබාගෙන ඒ දෘෂ්ටියට ගැලපෙනවද? හරියට මහෞෂද පඬිතුය වගේ, මම ඔක්කොම දන්නවා, මෙයා හරියට කියනවද වැරදියට කියනවද? තමන්ගේ තියෙන බුද්ධියට ගැලපෙන විදියට ඔව් කිව්වොත් හරි, තමන්ගේ බුද්ධියට ගැලපෙන්නේ නැත්නම් මේකට වැරදි නේද? මහා පඬිතෙක් වගේ ඒගොල්ලන්ට ඉතින් මහෞෂධ පඬිතුය නෙමෙයි කියනවා, අති පඬිතුය කියලා. ඒ අති පඬිත ස්වරූපයෙන් කෙනෙක් අහගෙන ඉන්නවා. එතකොට එතන සුනාත වෙනවද? එතනත් නෑ පින්නවත් මේ. එතනත් සුනාත වෙන්නේ නෑ. හොඳින් ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ කෙටියෙන් සඳහන් කළොත් තවන්ට දෘෂ්ටි සංකල්ප තියාගෙන ඉන්න බෑ. කිසිම දෘෂ්ටියක් සංකල්පයක් නැති වෙන්න ඕනේ. ඒ වගේම කියන දේ පිළිගන්න බලාගෙන ඉන්න එපා. ශ්‍රද්ධාව මුල් වෙලා පමණක් ඉන්න එපා. ශ්‍රද්ධාවක් නැතිව ප්‍රඥාවෙන් පමණක් ඉන්නත් එපා. හොඳ ශ්‍රද්ධාවකිනුත් යුක්තව ඒ වගේම හොඳ ප්‍රඥාවකිනුත් යුක්තව පිළිගන්න ප්‍රතික්ෂේප කරන්න බලාගෙන නෙමෙයි ඉන්න ඕන. ගොඩාක් අය බලන්න මේ වැරද්ද තියෙනවා. එක්ක පිළිගන්න එක්ක ප්‍රතික්ෂේප කරන්න බලාගෙන ඉන්නවා. මෙතනත් සුණාත වෙන්නේ නැහැ ඒ විට. බලාගෙන ඉන්නේ ප්‍රතික්ෂේප කරන්න, බලාගෙන ඉන්නේ පිළිගන්න. එහෙමනම් මේ පිළිගන්න කෙනා සුණාතද කියලා අහන්න පුළුවන්. නැහැ, පිළිගන්න කෙනත් සුණාත නෙමෙයි. හොඳින් අහපු කෙනා නෙමෙයි. හොඳින් ධර්මයේ ශ්‍රවණය කරපු කෙනා නෙමෙයි. පිළිගන්න කෙනත් හොඳින් ධර්මය අහපු කෙනෙක් නෙමෙයි. ප්‍රතික්ෂේප කරන කෙනත් හොඳින් ධර්මය අහපු කෙනෙක් නොවේ. එහෙමනම් පින්වතුනි, අප දෘෂ්ටිධාරී භවෙන් වෙන්ව වාසය කළ යුතුයි. සංකල්පවලින් ඉවත්ව වාසය කළ යුතුයි. ඒ වගේම අසන ධර්මයේ පිළිගන්න බලාගෙන නොසිටිය යුතුයි. ප්‍රතික්ෂේප කරන්න බලාගෙන නොසිටිය යුතුයි. එහෙමනම් කුමක් ඉදිරිපත් කරගෙනද ඉන්නේ? අන්න පින්නතුනේ, විදර්ශනඥානය. බලාගෙන ඉන්නේ විමසුන් බුද්ධියෙන්, අසාගෙන ඉන්නේ විමසුන් බුද්ධියෙන්. ඒක සැකයෙන් විමසනවා කියලා හිකුත් තියෙනවා. එහෙම ඒකිනුත් නෙමෙයි. සත්‍ය සත්‍ය විදියට තේරුම් ගන්න පුළුවන් විමසුන් බුද්ධියෙන් බලාගෙන ඉන්නේ. එහෙම සැකෙන් බලනවත් නෙමෙයි. බොහෝම මැදහත් සිතකින් විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරන්නේ හසු වෙන තත් ඒ විදියටම ගන්න බලාපොරොත්තු වෙන. ඒක වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. නිවැරදි විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරන්නේ ඒ හම්බ වෙන තත් ඒ විදියටම ගන්න බලාපොරොත්තු වෙන මිස ඒක තමන්ගේ දෘෂ්ටියට ගැලපෙන්න හදාගන්න නෙමෙයි. එහෙම නේද? සාමාන්‍ය එහෙමයි. විද්‍යාඥයෙක්, පුරා විද්‍යාඥයෙක් වේවා, තාරකා විද්‍යාඥයෙක් වේවා, මොන විද්‍යාඥයෙක් කරේ, විද්‍යාඥයෙක්ගේ ස්වરૂපය ලැබෙන තතු ඒ විදියට තේරුම් ගන්න උත්සාහ කරමින් තමයි ඉන්නේ. අන්න ඒකට තමයි පින්නතුනේ කියන්නේ සම්මයක් දිට්ටි සම්මා සංකප්ප ප්‍රතිපදාව. ඒක යහපත් දැක්ම, යහපත් සංකල්පනාව. ඇයි ඒක එහෙම කියන්නේ? ඒක ඇතුලේ පින්නතුනේ සංකල්ප නැති නිසා තමයි සම්මා සංකල්ප වුනේ. දෘෂ්ටි නැති නිසා තමයි සම්මා දිට්ඨිය වුනේ. අන්න ඒ නිසා නේ තුල තියෙන්නේ හොඳ විදර්ශනඥානයක්. ඒ වගේම හොඳ සුණාත ධර්මයක් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ විදියට තමන්ගේ මනස ඕපන් කරගත්තේ නැති වුණොත්, විවෘත කරගත්තේ නැති වුණොත් එයාට සද්ධර්මය ඇහෙන්නේ නැහැ. මුලින්ම මෙන්න මේ කියන විදියට පෙනුතුනේ තමන්ගේ මනස විවෘතව, විදර්ශනාත්මකව සකසා ගන්න. එවිට ගමන ඉක්මන. දැන් අපි රථයක් පදවන්නත් කලින් ඉස්සෙල්ලම අපිට පහසු වෙන විදියට අපේ සීට් එක හදාගන්න ඕන, වීල් එක හදාගන්න ඕන, කණ්ණාඩි ටික හදාගන්න ඕන, ඉස්සරහා වීදුරුව විරිසුදුව තියෙන්න ඕන. එවිටනේ ගමනක් සාර්ථක වෙන්නේ. එහෙමනම් මේ ධර්මයත් එහෙමයි. ධර්මයේ ආරම්භය තුලම අපි අසන විදියේ දෝෂ තිබුණොත් ගමන පහසු වෙන්නේ නැහනේ. අන්න ඒකයි වැඩේ. ගමන පහසු වෙන්න නම් මූලික කටයුතු ටික හරියට තියෙන්න ඕන. එහෙමනම් ඒ කිව් ආකාරයට යහපත් විදියට තමන්ගේ හිත සකසගෙන හරියට ගමන යන්න ලෑස්ති වෙන්න ඕන. විදසුන් නොවනින් සැදී පැහැදී සිටින්න ඕන. පින්නතුනේ අපි දරාගත්ත සංකල්ප තියෙනවා. විදර්ශනාවට ගන්න තියෙන්නේ ඒවම තමයි පින්වත්නි. අපි දරාගත්ත සංකල්පයම තමයි අපිට විදර්ශනාවක් වෙන්නේ. අපි ගත්ත දෘෂ්ටියම තමයි අපිට විදර්ශනාවක් වෙන්නේ. අපිට වේදනා දෙන කට්ටක්ම තමයි අපි ඉවත් කරන්න ඕන. මිනිසුන් ගත්තාම මිනිසුන්ට තියෙන 10 දෙනෙකුට තියෙන රෝගාබාධ 10ක්. බෙහෙත් ගන්න ලෙඩවල් 10ක් වෙන්න පුළුවන්. කලාතුරකින් එකම ලෙඩේකට දෙන්නම බෙහෙත් ගන්නවා. ඒත් ඒකේ ස්වභාවය වෙනස්. මේ වගේම තමයි මනසත්. දහසකුත් ආකාරයෙන් අනේක විධ ආකාරයෙන් වෙනස් වෙනස් සූත්‍ර ධර්ම දේශනා වෙන්නේ ඒ නිසා. නානත්ත කාය නානත්ත සංඥා ධර්ම තියෙන්නේ. එහෙමනම් තමා තුලින් ධර්මය අවබෝධ කරගන්නවා හැරෙන්න වෙනත් කෙනෙක් එක්ක හවුලේ මේක තේරුම් ගන්න බෑ. ඒ වගේම ධර්මයේ අනිත් අයට කියන ලද ස්වરૂපයට අනුව එහෙම කරලා බෑ. දැන් වේද පොතක් ඔයාටන්ට හම්බ වෙනවා. ලස්සන ලස්සන එක එක වේදකම් තියෙනවා. මේ ඔක්කොම බෙහෙත්නේ කියලා මිනිස්සේ වේද පොතේ මුල ඉඳලා බෙහෙත් හදම් බොන්න පුරුදු වෙනවා. හෙළදා සාමාන්‍යයෙන් එක එක බෙහෙත් වර්ග අවුරුද්දක් හමාරක් විතර බෝවි. ලෙඩට මොනවා වෙලා තියෙන්නේද? බෙහෙතම විස වෙලා තියෙයි. මොකද ලෙඩක් නැති තැනකට බෙහෙතක් දීම නිසා. ලංකාවේ ගොඩාක් අයට, බෞද්ධයෝ ගොඩාක් අයට ඔන්න ඔය වේද පොතේ ප්‍රශ්නය පවතිනවා. ලෙඩේ අඳුනගත්තේ නැහැ, බෙහෙත අඳුනගත්තේ නැහැ, බෙහෙතේ මාත්‍රාව අඳුනගත්තේ නැහැ. සමහර හාමුදුරුවරුත් ඉන්නවා, සමහර රෝහල්වල වෛද්‍යවරයා නැති වෙලාවට මේ කංකානනුත් බේතනේවල් තියෙනවානේ. අන්න ඒ වගේ කංකානන්වරු උපදේශකවරු ඉන්නවා. ඒගොල්ලොත් මේ වේද පොත පෙළ ගන්නවා. බඩේ ගැක්කුමක්නේ එන්ද මේක හොඳයි කියලා බොන්න කියනවා. ඉතින් අර ඒ වගේ ඔළුවේ ගැක්කුමක්ද මේක බොන්න කියනවා. මොකද මම දැකලා තියෙනවා අපේ ලොකු දොස්තර මහත්තයා මේව දීලා තියෙන්නේ. ඔක දිවුවොත් හරියටම හරි වගේම බොන්න කියලා. අර මේ පිරිසිදු කරන්නත් බේත් දෙනා වගේ උපදෙස් දීලා සමහර උදවිය ඒව බීලා අමාරු වෙట్లా තියෙනවා. ඒ කියන්නේ භාවනාවල් අරගෙන අමාරු වෙట్లా තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකේ තියෙන අන්තරාගත භාවය, අන්තරාදායක භාවය හොඳින් තේරුම් අරගෙන ධර්මයේ සර්පෙක් වගේ කිව්වා. ඒකේ තියෙන ගැඹුරු පින්නතුන්ට තේරෙනවද? සර්පෙක් අල්ලගන්න ඕන. සර්පෙක් අල්ලනවා වගේ, නිකම්ම සර්පෙක් වගේ නෙමෙයි, සර්පෙක් අල්ලනවා වගේ ධර්මය අල්ලන්නේ. සර්පෙක් අල්ලන්න ඕන ඉතාම පරිස්සමෙන්. ඒක එකක්. ඒ වගේම සර්පෙක් අල්ලන ක්‍රමය විද්‍යාව හරියට දැනගෙන ඉන්න ඕන. ඒ පිළිබඳව පුහුණුව තියෙන්න ඕන. එහෙම පුහුණුවක් නැතුව ඇල්ලුවොත් එහෙම එයාට මොකද වෙන්නේ? අල්ලන්න යන සර්පයා දෂ්ට කරනවා. දැන් ගොඩාක් අයට බුදුදහමට ඇවිල්ලා බුදුදහම ගන්න ඇවිල්ලා බුදුදහමෙන් සැනසෙන්න ඇවිල්ලා බුදුදහමම ඒගොල්ලන්ගේ වෙනසීමට හේතු වෙච්ච අවස්ථා තියෙනවා. බුදුදහම මානසික ව්‍යාකූලත්වයට හේතු වෙච්ච අවස්ථා තියෙනවා. සමහරලාට බුදුදහමේම භාවනාවක් මොකක් හරි අරගෙන කළා අංගොඩ ගිහුව අය ඉන්නවා. ඇයි? ඒක හරියට ගත්තේ නැති නිසා. එතකොට එහෙනම් ඉතින් හරි භයානකයිනේ කියලා. නෑ, පාරේ ගියත් වැරදි පැත්තෙන් අනතුරක් තියෙනවා. වෛද්‍යවරයා දෙන බෙහෙත වුණත් මාත්‍රාව වෙනස් කරලා බීපු ගමන් අනතුරක් තියෙනවා. එතකොට මේ අනතුර ධර්මයේ විතරක් නෙමෙයි කොතනත් තියෙනවා. නැත්තම් කටේ කල්පනා කරන්න පුළුවන්. ඉතින් ඔච්චර භයානක නම් අපි ওই ධර්මයේ අනුගමනය කරන්නේ නැතුව කාල බීලා පාඩු ඉන්නව නේද කියලා. නෑ, එහෙම එකක් නෑ. දැන් මේ ගෙදර පරිහරණය කරන විදුලියේ උනත් ඒ අනතුරු තියෙනවා. ඔබ ඒක ක්‍රමානුකූලව පරිහරණය කරේ නැත්නම්, නිවැරදි ආකාරයෙන් පරිහරණය කරේ නැත්නම් ඒක ඔබට අන්තරාවක්. භයානකත්වයක් තියෙනවා. අඩුම තරමේ පඩිපෙළේ නැගෙන එක පවා හරියට පඩිපෙළේ නැගෙන්නේ නැති වුණොත් පඩිපෙළ උනත් අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ தත්ත්වය කොතනක්ද තියෙනවා ධර්මයේ පමණක් නොවේ. සර්පේ කල්ලනවා වගේ කොහොමද සර්පේ කල්ලගන්නේ? සර්පේ අල්ලන මිනිස්සයා ඒ සර්පයාගෙන් තමන්ට හානියක් නොවන විදියට, සර්පයාගෙන් තමන්ට හානියක් නොවන විදියට ඔන්න අල්ලගන්නවා. එනිසා ධර්මය අපිට අපි ලබා ගන්න ඕන අපේට හානියක් නොවන විදියට. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ යම් යම් ධර්ම අනුගමනය කළ මිනිසුන්ට හානි පැමිණිලා තියෙනවද කියලා. ඕන තරම් ධර්මය නිසා අපායට ගියා. පින්නතුන්ට මතක් කරලා දෙන්නම් බණ පොතේ තියෙන කාරණය. පින්නතුන්ට මතකද අර ගෝවුත සුනකවුත කරන උදවිය ඇවිල්ලා ඇහුවා, මම මෙච්චර කාලයක් ගෝවුතය කරනවා සුනකවුතය කරනවා, ස්වාමීනි මාගේ මරණයෙන් පස්සේ මගේ ආත්මය මොන වගේ සුගතිගාමි වෙනවද දුගතිගාමි වෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා, ඔක මගෙන් අහන්න එපා. ඇයි? ඔබ ඉතාම සංවේගයට පත් වෙනවා, ඔබ බොහොම දුකට පත් වෙයි මේක අහලා. ඊට පස්සේ වාර කීපයක් ආරාධනා කළා, හිල්ලීමක් කළා කියන්ට කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කළා, බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සුනකවුතේ කරන කෙනාට ඔබේ ආත්මේ ඊළඟ ආත්මේ සුනකෙක් වෙලා උපදිනවා. ගෝවුතේ කරන කෙනාට කිව්වා ඔබ මහරකෙක් ගවයෙක් වෙලා ඔය උපදිනවා. තේරුණා නේද? ඒ වගේම එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මුළු අවුරුදු 100ක් හොඳට සීලය ආරක්ෂා කර කර ඉඳලා ගහක හත්තක් ඇල්ලනවා ඔරුවට රඟින්න ගිහිල්ලා. එයා සීලබ්බත පරමාසයෙන් දැඩිව හිටපු කෙනෙක්. ඒ සීලය බිඳීම පිළිබඳවම කල්පනා කර කර ඉඳගෙන ගිහිල්ලා ඉරලා නයික් වෙලා ඉපදුනා. තේරුණා නේද? හරි. ඕනට වඩා සීල උතවලින් දුස්සිදාරේ වුණාම, දිට්ටිගත වුණාම පින්වතුනි ඒකත් බලපානවා. දැන් අපේ රටේ තියෙන දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන බුදු වදන නෙමෙයිනේ තියෙන්නේ. ගොඩාක් වෙලාවට ගොඩක් උදවිය සීල වෘතය තමයි හිතාගෙන ඉන්නේ සීලය කියලා. එතකොට සීල වෘත තියෙන අයට කවදාවත් ප්‍රඥාවක් ගොඩනැගෙන්නේ නැහැ. නිකාම නිකං වෛරය, ක්‍රෝධය, ඉරිසියාව, පලිගැනීම හිත්වල පුරවගත්ත අර මාංචු දාපු හිරකාරයෙක් වගේ. ද හිරකාරයෝ හරි සංවරයිනේ. හිරකාරයෝ හරිම හොඳයි. කකුල් දෙකටත් මාංචු දාලා, අත් දෙකටත් මාංචු දාලා තියෙන ඒ නිසා හරි හොඳයි. නමුත් මේ මිනිස්සුගේ හිත කොහෙද? යදන්නේ. ඒ නිසා මිනිස්සුන්ගේ ඔළුවේ ඉඳලා වහලා, රෙදි වලින් වහලා, පෝර් බෑග් දාලා තිබ්බත් මිනිස්සු එහෙම සංවරයි කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ බලන්නේ හිත. බුදුහාමුදුරුවෝ බලන්නේ හිත. එහෙම නැතුව මේ රටේ දැන් සමහර රටවල් වල මිනිස්සු හරියට විනය අනුකූලයි කියලා කියනවා මම බලනවා. මේ මිනිස්සු තුලින් ආපු දෙයක්ද කියලා මම හොඳට බලනවා නෑ. දැඩි නීති, දැඩි දඩමුදල්, දැඩි අනකිරීම මත තමයි මේ සිද්ධි සියල්ලම සිද්ධ වෙන්නේ. හැම තැනම කැමරාවල්, හැම තැනම තදබල නීති, තදබල දඩමුදල් තියෙනවා. ඇත්තටම මිනිස්සයා අර සොයන් සංවරයක් නෙමෙයි තියෙන්නේ, අරකට තියෙන බය තියෙන්නේ. එහෙනම් එතන මිනිස්සු සංයමයකට පත් වෙච්ච පිරිසක්ද කියලා හිතන්න වෙනවා. නෑ, එහෙම නෙමෙයි. දැන් අපේ උදවිය සමහර අය ඇමරිකාව, ජර්මනිය, ඒ වගේ රටවල් අම්මෝ දිව්‍ය ලෝකෙන් ආපු අය ඉන්නේ, හරි ෂෝක්කේ ගිය හිටියා. අර පෙවුන නේද පහුගිය කාලේ නේද? එතකොට මේ මිනිස්සු ඇවිලෙන්න පටන් ගත්තාම ඒක ඉවරයක් නෑ. බොහොම තදබල විදියට ඇවිලෙනවා. ඒ නිසා මේ මතු පිටින් කරන විනයෙන්, නීතියෙන් කරන ශික්ෂණය බුදු කෙනෙක්ගේ පෙන්නපු ශික්ෂණය නෙමෙයි. බුදු කෙනෙක් පෙන්නන්නේ ආධ්‍යාත්මයේ ඉඳලා නිවාගෙනම සිත, කය, වචන යන අනුපිළිවෙලින්. සිත සිතින් යහපත් මිනිසෙක්, දැහැමි මිනිසෙක් නිර්මාණය කරගත්තොත් එයා කයනොත් හොඳ මිනිසෙක් වෙනවා. කයින් හොඳ මිනිසෙක් වෙනකොට එයා වචනයෙන් හොඳ මිනිසෙක් වෙනවා. වචනයෙන් හොඳ වචන කතා කරනවා කියන්නේ නිකන් සෝබනේට කතා කරනවා කියන එක නෙමෙයි. සැබවින්ම යහපත ප්‍රාර්ථනා කරලා යහපත සුභ සිද්ධිය පිණිස වචනේ භාවිතා කරන කෙනා බැන්නත් ඒක යහපත් වචනයක් බවට පත් වෙනවා. සුභ සිද්ධිය පිණිස, යහපත පිණිස බණින්න හරි පුළුවන්. ඒක තමයි යහපත් වචනය. දිට්ඨිගත වෙන්න හොඳ නෑ කියන කාරණේ දැන් අපි පින්නතුන්ට පේනවා. ඒ වගේම යම් යම් ආගම් ධර්ම අදහන්න ගිහිල්ලා මිනිස්සු අපායට යනවා පේන නූතනෙත් තියෙනවා. වැරදි ආගම් ඉගැන්වීම් තියෙනවා. ඒවයි සත්ව ඝාතන, ප්‍රාණ ඝාතය උගන්වනවා. ඒ උගන්වහම ඒ මිනිස්සු ඒව කරනවා. ඒව කරලා කොහටද යන්නේ? විලාප දීගෙන, ගොරොත්තු ඇදගෙන යන්නේ අපායට. පින්වත්නි, ගිනි දළු මැදට යන්නේ මිනිස්සු. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නේ ස්වර්ගයේ ගිනි දළු මැද තියෙනවා කියලා දන්නේ හිතන් ඉන්නේ. වෙන්න ඇති කියලා හිතනවා. පින්වත්නි, බුදුහාමුදුරු සොයාගත්තේ ආගමක් නෙමෙයි, විද්‍යාවක්. දැන් ආගමින් ආගමට ආගම් වෙනස්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ හැම ආගමක් නෙමෙයි, මනෝ විද්‍යාව. බුදුහාමුදුරු සොයාගත්තේ මේ මානව සත්‍ය. ඒ මානව සත්‍ය කියන්නේ වාසියට හදාගන්න එකක් නෙමෙයි. අත්ූපනායක ධර්මය තුළින් තමන් උපමා කරගත්ත තැනින්, තමන්ට සංවේදී වන තැනින්, ප්‍රත්‍යක්ෂතාවය තුළින් ගොඩනැගෙන යථාර්ථයක්. තමා අඳුනගත්ත නම් තමන් මුළු ත්‍රිපිටකයේම කියවුවා හා සමානයි. තමා හඳුනගෙන ජීවත් වෙන මුළු ත්‍රිපිටකයේම දැනගත්තා හා සමානයි. මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ තමා හඳුනාගත්තා. මුළු බුද්ධ ශාසනයම හඳුනාගත්තාවේ අපි ගැන තියෙන අපිටම තියෙන වැරදි වැටහීම් සහ හරි වැටහීම් මොනවද? අපිටම අප ගැන තියෙන වැරදි වැටහීම් සහ හරි වැටහීම් මොනවද? ඔන්න ඉතාම නිවැරදි වැටහීමක් තියෙනවා. අපි ඔක්කොම මිනිස්සු. බොහෝම ලස්සනට හරි සාමකාමී වචනයක් හැටියට පාවිච්චි කරන වචනයක්. අපි ඔක්කොම මිනිස්සු. මේක නිවැරදි වැටහීමක්ද? ඊට පස්සේ කාන්තාවට එකතු වෙලා පොඩි කාන්තා ඓතිහාසික සංගමයක උද්දාගෙන හිතනවා අපි ඔක්කොම කාන්තාවෝ. ඒක හරි වැටහීමක්ද? එහෙම නැත්නම් හිතනවා අපි ඔක්කොම පිරිමි. ඒක හරි වැටහීමක්ද? නෑ. අපි ඔක්කොම බෞද්ධයෝ. ඒක හරි වැටහීමක්ද? අපි ඔක්කොම මුස්ලිම්. ඒක හරි වැටහීමක්ද? අපි ඔක්කොම කතෝලික. අපි ඔක්කොම ශ්‍රී ලාංකික. අපි ඔක්කොම ඉන්දියානෝ. අපි ඔක්කොම ඇමරිකානෝ කියලා හිතනකොට ඒක හරි වැටහීමක්ද? නෑ, ඔය ඔක්කොම වැරදි වැටහීම්. සත්වයෙක් කියලා හැගෙනවා නම් තමන් ඒක මාර දෘෂ්ටියක්. සත්වයෙක් කියලා හැඟෙනවා නම් මාර දෘෂ්ටිය. සත්වයෙක් කියලා හැඟුණට පස්සේ නේද අනිත් දේවල් ඔක්කොම පැටලෙන්නේ? ජාති, ආගම්, වර්ග, සත්වයාගේ ප්‍රභේදනය. දැන් ස්ත්‍රිය පුරුෂය කියනවට වඩා ඉස්සරහින් ඉන්නේ සත්වයා. මුලින් සතෙක් කියලා අඳුන ගන්නවා, ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ ભેදනය හදා ගන්නවා. ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ ભેදනය හදාගෙන ඉතින් එතනින් දහස් ගානක් ભેදන හදා ගන්නවා. එහෙමනම් මුලින්ම සියල්ලට ඔබෙන් ඉහළින්ම හැදෙන සත්වයා කියන වැටහීම එනවනම් ඒක මාර දෘෂ්ටියක්. මාර දෘෂ්ටියක් කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? වැරදි දෘෂ්ටියක්. නොගත යුතු දෘෂ්ටියක්. ප්‍රහාණය කළ යුතු දෘෂ්ටියක්. ඉවත් කළ යුතු දෘෂ්ටියක් හැටියටයි ඒ මාර දිට්ටි කියන වචනෙන් අදහස. ඒක මාර අදහසක්, හොඳ අදහසක් නෙමෙයි. ඉවත් කළ යුතු අදහසක්. තමන්ට තියෙනවද ඒක? ඉවත් කළ යුතු දේ තබාගෙන ඉන්නවද? ඉවත් කළ යුතු දේ තබාගෙන සිටිනවද? ඉවත් කළ යුතු දේ තබාගෙන ඉන්නවා නම් මම නොකළ යුත්තක් කරන කෙනෙක්, නොවැඩිය යුත්තක් නොවැඩන කෙනෙක් කියලා කල්පනා කරලා වහාම වැඩිය යුත්ත වඩන්න. නොවැඩිය යුත්ත නොවඩන්න. වරක් දෙකක් නොහැටුණා කියලා මේ ගම්භීර ධර්මය අත්හරින්න එපා. මෙනික් සොයාගෙන යන මිනිස්සෙක් උදැල්ල පොළොවේ දෙපාරක් තුන් පාරක් ගහලා වැඩි අතහරලා එනවද? එන්නේ නැහැ. ඒ මිනිස්සයට පොඩ්ඩක් හාරලා බලන්න බලන්න හොඳ ඉල්ලමක් තියෙනවා කියලා වැටහීමක් ඇති වෙනවා නම් ඒ ඉල්ලම් පාර දිගේ යනවා. ඒ වගේම තමන් බලන ධර්මයේ තුල තමන්ට මේක නිරෝධ ගාමී ප්‍රතිපදාවක්ද නිවන ප්‍රතිපදාවක්ද කියලා බලලා, මේක දෘෂ්ටිධාරී වෙන ප්‍රතිපදාවක්ද අන්තගාමී වෙන ප්‍රතිපදාවක්ද කියලා බලලා, එහෙම නෙමෙයි නං දෘෂ්ටිධාරී ප්‍රතිපදාවක් නෙමෙයි නං අන්තගාමී ප්‍රතිපදාවක් නෙමෙයි නං, ඒ දෘෂ්ටිධාරී අන්තගාමී ප්‍රතිපදාවෙන් තොරව ගමන් කරන්නට වග බලා ගන්න ඕනේ. අද අද මේ සත්‍ය යථා අවබෝධය කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, සහ මුලින් අවබෝධ කරගන්න, හාත්පස අවබෝධ කරගන්න, අප ළඟ තියෙන සියලු දෘෂ්ටීන් පළවා හරින්න, සියලු සංකල්ප පළවා හරින්න, එවිට සම්‍යක් ගුණයේ පිහිටා ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. දෘෂ්ටිය පළවා හරින තුරු සම්‍යක් ගුණය පහළ වෙන්නේ, සංකල්ප පරාහ පළවා හරින තුරු සම්මා ගුණය පහළ වෙන්නේ. සම්මා ගුණය කියන්නේ එකම වෙනම ලෝකයක්, දෘෂ්ටි කියන්නේ දෘෂ්ටි ලෝකය කියන්නේ වෙනම ලෝකයක්, ලෝක දෙකක්. එක ලෝකයක නෙමෙයි තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ කරුණු දෙක, ලෝක දෙක තියෙන්නේ. ලෞකික ලෝකෝත්තර දැන් තමයි විදර්ශනාව කරද්දී අර මුලින්ම කියපු මනපද ටික මුල් කරගෙන බලන්න පුළුවන් තමන් කොතනද ඉන්නේ කියලා. මුඛාකර බහූභූතයක් කල්පනා කර කර ඉන්නවද? ආවට ගියාවට ඔහේ තෝන්තු වෙලා ඉන්නවද? වැරද්දක් හොයන ස්වභාවයෙන් ඉන්නවද? ඔහේ පිළිගන්නා ස්වභාවයෙන් ඉන්නවද? මෝහයෙන් ඉන්නවද? කන නැති මනුස්සයෙකුට කන්දක් නගින්න කිව්වා වගේ ඉන්නවද? ඇලි මෑලි ගතියෙන් මෙන්න මේ හැම මොහොතකම ධර්මය තමන්ට ඒ ඒ මොහොතට ගලප ගන්න ඕන තමන්ගේ අඩුව තියෙන තැනට. එවිට තමයි තමන්ගේ වැරද්දට පහරක් ලැබෙන්නේ එවිට. අන්න ඒකට කියනවා ධර්මයේ ගලප ගන්නවා කියලා. ධර්මයේ ගලප ගන්න ඕන. ලෙඩේ තියෙන තැනට බෙහෙත ගන්නවා වගේ. මේ මොහොතේ තමා රැඳිලා ඉන්නේ, වැටිලා ඉන්නේ, පැටලිලා ඉන්නේ මොන වගේ දෙයකද? එතෙන්ට බෙහෙතක් සපයන්න නැත්නම් ගමනක් නැහැ. වැටිච්ච රෝදේ ගොඩට අරගෙන තමයි ගමන යන්න ඕන. අන්න ඒ වගේ තමන් මේ මොහොතේ වැටිලා ඉන්නේ කොහේද? එතනින් මුදවාගෙන ඉස්සරහට යන්න. එක දෘෂ්ටියක් බින්දට පස්සේ තව දෘෂ්ටි හම්බ වෙනවා. ඒ දෘෂ්ටි බින්දතර පස්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මම ඔක්කොම දෘෂ්ටි බින්ද කියලා. නෑ, තව ඉස්සරහට යන තවත් දෘෂ්ටි හම්බ වෙනවා. තව බාධක හම්බ වෙනවා. ඔබ තමයි නිවන සොයාගෙන යන ගවේෂකයා. හැබැයි ඔබට ওই නිර්වාණය සාගන යන ওই මාවතේ ලස්සන මල් උද්‍යාන හම්බ වෙනවා. නතර වුණොත් ගමන අහවරයි. ওই යන ගමනේ ලස්සන මිහිරි නාද තියෙන ප්‍රදේශ හම්බ වෙනවා. නතර වුණොත් අහවරයි. ඔය යන ගමනේ බොහෝම මෙහෙරි ලස්සන සුවඳ තියෙන ප්‍රසන්න තැන් හම්බ වෙනවා. නතර වුණොත් තහවරයි ගමන. බොහෝම රස බොජුන් මිහිරි හාර පාන තියෙන ප්‍රදේශ හම්බ වෙනවා. නතර වුණොත් අහවරයි. සිත් බන්ධන මන සනසන පලාත් හම්බ වෙනවා. නතර වුණොත් අහවරයි. මේ ලෝකෙ මිනිස්සු නිවීමේ යන ගමනේ මෙන්න මේ තැන්වල තමයි නතර වෙලා ඉන්නේ. මිනිස්සු කොතනද මේ නතර වෙලා ඉන්නේ? ඕ, ඇස බන්ධන, කන බන්ධන, නාසය බන්ධන, දිව බන්ධන, ගත බන්ධන තැන්වල නතර වෙලා ඉන්නවා. ඒ තැන්වල බන්ධනය කරනවා. මේව බිඳගෙන යන්න පුළුවන් ශක්තියක් තියෙන පින්නතුනේ හොඳ ආදීනමයක් තියෙන දකින්න පුළුවන් ඥානයකට විතරයි. බුදුහාමුදුරු මේ ලෞකික ලෝකේ යම් රසයක් තියෙනවා දැක්කා. ඒ උපමා කරේ පළගැටිය ලාම්පුව හැපෙනවා වගේ වැඩක් කියලා. ඒ රසය එයාට ඒ වේදනාවක් ගෙනල්ලා දෙනවා. විෂ සහිත පළතුරක් ගෙඩියක් වගේ දැක්කේ. පළතුරක් වගේ ලස්සනට තිබ්බට විෂ තිබුණොත් එහෙම ඒකෙන් හානි වෙන නිසා හේසා මේ ලෝකය පිනතුනේ තවත් ආකාරයකින් කියතොත් හොඳට අයිසින් වලින් තවරපු බෝම්බයක් වගේ. අයිසින් වලින් ලස්සන මල් හැඩ දාලා මල් පොකුරු දාලා හැඩ දාලා එක එක ඩිසයින් දාලා බොහොම ලස්සනට තියෙනවා. කේක් ගෙඩිය කපන්න යනකොට ඒක ඇතුලේ බෝම්බයක් තියෙනවා. එසම මේ ලෝකේ සපයි සුවයි සනීපයි කියලා ගත්ත හැම දෙයකින්ම මිනිස්සු අඬනවා. මිනිස්සු වේදනාවට පත් වෙන, මිනිස්සු දවනවා. බලන්න මිනිස්සුන්ව තනතුරෙන් දවන්නේ නැද්ද කියලා? දවනවා. අධික ධනය බලය නිලතල තානාන්තර වලින් තමම දවනවද නැද්ද කියලා බලන්න. දවනවා. ඒ දෙවිදෙවි යනවා, දෙවිදෙවි ඉන්නවා ඒකත් එක්ක. ඒක දෙවිදෙවි හරි ජීවත් වෙන්නේ අපි ළඟ තියෙන උද්දච්චකම මාන්නය තමයි අපි වෙතන පවත්න්නේ. දැන් ජනාධිපති කෙනෙක් වුණාම, පොලිස්පති කෙනෙක් වුණාම, එහෙම නැත්නම් හමුදාපති කෙනෙක් කරේ වුණාම, ඉහළ වෛද්‍ය නිලධාරියෙක් වුණාම අපි කීමට කියන්නේ මොනතරම් ලොකු කට්ටක්ද කන්නේ කියලා. ඒ කට්ටක් ලෙස නොදැනෙන්නේ අපේ තියෙන යම් ආසත්ත භාවයක් නිසා, යම් උද්දච්චකමක් නිසා. ඒ උද්දච්චකම තමයි ඇදගෙන යන්නේ. ඒ උද්දච්චකම තමයි එතන යාව තියලා තියෙන්නේ. ඒකනේ බෝසත්වරු පඬිතු අතෑරලා යන තැන්වල මෝඩය පිළුම් ගන්නවා කියලා කියන්නේ. මෝඩය ඒව තරඟ කරලා ගන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ රජකම දාලා වනගත වෙන්නේ. රජකම දාලා වනගත වෙනවා. නමුත් වනේ ඉන්න මිනිස්සු ඡන්දෙ ඉල්ලලා රජකම ගන්නවා. ඒක නේද වැඩි? රජකම ඇතුලේ සැප තියෙනවා කියලා හිතනවා. රජකම ඇතුලේ ගෞරවය, ප්‍රසාදය, සැප පහසුව තියෙනවා කියලා හිතනවා නේ. දැන් මේක මතු පිටින් තේරුම් ගන්න යන්න එපා. එහෙමනම් කැලේට ගිය මිනිස්සයා ඇති සැනසille කියලා නෑ, එහෙම එකකුත් නෑ. බුදුරජාණන් වහන්සේව මේක සොයාගෙන ගියේ ධර්මයේ නැති යුගයක. ගිහිල්ලා වනගතව ගිහිල්ලා මේක සොයාගත්ත. සොයාගත්තට පස්සේ ඇවිල්ලා දේශනා කරේ ඔක්කොනොටම ඕවත් ඇරලා වනගත වෙන්න කියන පණිවිඩයක් දුන්නේ. ඔබ ඉන්න තැන ඉඳලා කරුණු තේරුම් අරගෙන වැඩ කරන්න. කරුණු තේරුම් අරගෙන ජීවත් වෙන්න. රජකමේ හිටියත් කමන්නේ, මේ අපි කරගන්න මෝඩකම තේරුම් අරගෙන කරන්න ඕන. සිටුකමේ හිටියත් කමන්නේ, ඒ සිටුකමේ ඉඳගෙන ඒ මෝඩකම තේරුම් අරගෙන වැඩ කරන්න ඕන. ඒ කියන්නේ අපි බොන්න යන වතුර රස්නේද නිවිලද කියලා තේරුම් ගත්තහම අපිට හානියක් වෙනවද? නෑ. අපි දන්නවා ඇල්ලතර බොන ක්‍රමය දන්නවා, ඒ වගේම රස්නේ තේ එකක් බොන ක්‍රමයක් දන්නවා අපි. ඒ ක්‍රම දෙකම හරියට භාවිතා කිරීම නිසා ඇල්ලතුරෙන් ලබන ආස්වාදය ඇල්ලතුරෙන් ලබනවා, තේකින් ලබන ආස්වාදය තේකින් ලබනවා. දෙකෙන්ම හානියක් කරගත්තේ නැහැ. ඇයි? දැනගෙන දෙක පරිහරණය කළා. හැබැයි නොදැන පරිහරණය කළොත් තේක ඇල්ලතුර වගේ බොන්න ගියොත් අන්නේ අවස්ථාවන් වලදී තමයි ලොකු හානියක් වෙන්නේ. එම් වෙච්ච හානිත් තියෙනවා අපිට. දවසක් මේ මම දිගටම ඉතින් කැටල් එක ලිපේ තියලා ඒක ඉතින් නෙවුනහම කැටල් එකේ තියෙන වතුර ටිකම සමහරලාට කඩලා අලාගෙන මොන වෙලාවල් තියෙනවා. ඉතින් දායක මහත්තයෙක් ආවා. මං හිතුවේ නෑ ඉතින් මෙයා මගේ කාමරේට ඇවිල්ලා ওই කැටල් එක රත් කරන්න ඇති කියලා. ඉතින් මං උදේ උණු කරපු වතුර ගැන දැන් හොඳටම නිවිලනේ කියලා කටට වක් කරගත්ත බොණ්ඩ. බලනකොට ඒ පොඩ්ඩකින් ඒ මනුස්සයාව කැටල් එක ඒක බොහොම ඈත කාලයේදී සිද්ධ වෙච්ච දෙයක්, මේ ළඟදී සිද්ධ වෙච්ච දෙයක් නෙමේ. මේ අවුරුදු 20කට විතර කලින් මේ මනුස්සයාව මේ අරක උණු කරලා තේ හදම් බීලා. එතකොට හොඳටම වතුර රසනේ හොඳටම දැවෙන වතුර. අර ප්ලාස්ටික් මිටක් සහිතව තියෙනකොට ඔකද උණු වෙලාද කියලා අහුවෙන්නෙත් නැහනේ. දැනුන්නේ නැහැ. ඉතින් කොහමද වැඩේ? නොදැන ඊට පස්සේ තීරණය කළා මොනම හේතුවකටවත් කෙට්ලේ වතුර බොන්නේ කියලා. ඒක හොඳ වෙලාවට බේරුණා. ඊට වඩා රසනේ වුණා නම් එමෙ ඊට වඩා කරදරයක් වෙන තිබ්බා. ඒ නිසා දැන අවබෝධයෙන් පරිහරණය කරන තැන මනුෂ්‍යයට හානියක් නැහැ, අවැඩක් නැහැ, වරදක් නැහැ, නරකක් නැහැ. ඒ නිසා මේ සසර මනස දෘෂ්ටිවල ස්වභාවය සංකල්පිත ස්වභාවයේ තියෙන ඒ භයානකත්වය හරියට අඳුන ගන්න. එවිට අයිතිය හඳුනගෙන උරුමය හඳුනගෙන එයා ජීවත් වෙනවා. අපි එක එක තැන්වලට ගියාම එක එක උරුමය හඳුනගෙන නේද අපි ජීවත් වෙන්නේ. අයියගේ ගෙදරට ගියාම මේ අයියගේ ගෙදර කියලා අපි උරුමය මොකද්ද කියලා අඳුරනවා. මේක මහ ගෙදරට ගියාම මේක හැමෝටම අයිති ගෙදර, ඒකේ උරුමයත් හඳුනගෙන ජීවත් වෙනවා. තමගේ ගෙදරට ආවම මේක තමගේ ගෙදර, ඒක උරුමය හඳුනගෙන ජීවත් වෙනවා. ඒ වගේම අපි හෝටලයකට ගියාම මේක හෝටලයක්, ඒකේ අපි උරුමය හඳුනගෙන ජීවත් වෙනවා. එහෙම නේද? අන්න හරි. ඒ වගේ තමා තුලත් තමන්ගේ සංකල්පවල දෘෂ්ටිවල ශරීරය තුල ඇස කන නාසය දිව ශරීරයවල උරුමය හඳුනගෙන ජීවත් වෙන්න පහසුයි. වරදවා ගත්තොත් තමයි ගැටලු. හෝටලයකට ගිහිල්ලා ගෙදර වගේ ඉන්න හදනවා. හෝටලයකට ගිහිල්ලා තමන් ආස කැලෙන්ඩරයක් ඇනයක් ගහලා බිත්තියේ එල්ල ගන්න හදනවා. ඊට පස්සේ මොකද කරන්න වෙන්නේ? ඊට පස්සේ අර උරුමයා ඇවිල්ලා කියනවා බිත්ති වල ඇන ගහන්න බෑ, ගැන ගැහුවට ගෙවන්න ඕන. ඒ වෙනස් කරන්න බෑ. ඒ වගේ තමයි තමන්ගේ උරුමය තමන් අඳුන ගන්න, තමන්ගේ ශරීරය තුල තියෙන තමන්ගේ අයිතිය කොච්චරද කියලා බලන්න. මොකක්ද තියෙන අයිතිය? මේ ශරීරයේ පින්නතුනේ අපිට එයාපෝට් එකක වාඩි වෙලා ඉන්න දුන්නු පුටුවක් හා සමානයි. ශරීරය අයිතිය මො පුටුව ගලවා යන්නද? වාඩි වෙලා හිටියා නැගිටලා ගියා. බස් හෝල් එකේ තියෙන වාඩි වෙලා ඉන්න තියෙන බංකුව හා සමානයි. පොදු ප්‍රවාහන සේවය යද්දී බස් එකේ තියෙන සීට් එක හා සමානයි. වාඩි වෙලා ඉන්න තියෙන එච්චරයි. අය නැගිටිනකොට බෑ, ගෙනියන්න බෑ. මේ දහම දැනගත්තහම මොනතරම් නිවි සැනසෙනවද පින්නතුනි? මේ ඉන්ද්‍රියන් මොනතරම් නිවි සැනසෙනවද? මේ අයිතියක් නැති බව තේරුම් ගත්තහම යට හදවතින්ම මොනතරම් හිත නිවි සැනසෙනවද? මේක බුදුහාමුදුරන්ගේ ධර්මයේද, ලෝකයේ ඇත්ත පවතින ධර්මයේද? මේක ලෝකයේ ඇත්ත පවතින ධර්මය, මේක බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා මෙහෙම වෙන් කරන්න එපා. මම කියන්නේ මේ බුද්ධියක් තියෙන සියලුම ලෝකවාසී මිනිස්සු තේරුම් ගත යුතු දහමක්. අඥානය පිරිසක් ඉන්නවා බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ අඥානය. නැත්තම් මේක විද්‍යාවක් මොලයක් කඳුලක් හරි තියෙන නම් බුදුහාමුදුර විවේචනය කරන්නේ, බුදුහාමුදුරන් නිග්‍රහ කරන්නේ, නින්දා කරන්නේ. මේක පොතකින් එහෙමම දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොච්චර ලස්සන වචනවලින් ලියලා තිබ්බත් අපිත් ඔය පොත් ලියලා තියෙනවා. ඒ කියලා තියෙන දෙයින් 125යි පොතේ තියෙන දේ ඔහුට තුළට යන්නේ. අනිත් 75ම තමා උපකල්පනය කරන දෙත් එක පටලිලා තමයි ඒක යන්නේ. ඒක එහෙම නේද? දැන් අපි පොඩිම කාලේ ධම්මපදය කියෙව්වා. පුංචිම කාලේ දහම් පාසල් යද්දී. දැන් එදා ඔළුවට ගියපු දේද අද ඔළුවට යන්නේ? ඔබට ඔළුවට යන දේද මහා දෙවන්ත ලොකු පඬිවරයෙකුට ඒ ගාථාවෙන් ඔළුවට යන්නේ නෑ, වෙනස්. ඒකට හේතුව මේකේ මේ පොතේ කොච්චර දේවල් තිබුණත් යම් අඩු වැඩි වශයෙන් ප්‍රතිශතය වෙනස්. ඒක අහුල ගන්න තමාගේ දැනුමෙන්. තේරුණා නේද? ඒක අහුල ගන්න තමාගේ දැනුමෙන්. දැන් මේ අහන ධර්මයත් එහෙමයි. සමහර අය ඒකනේ තමාගේ බුද්ධියෙන් අහන්න එපා කියලා කිව්වේ. බොහොම ස්වාධීන මැදහත්තත් මනසකින් අහන්න කියලා කිව්වේ ඇත්ත තේරුම් ගන්න. නැත්තම් තමාගේ බුද්ධියෙන් තමයි අහන්නේ. තමා වංචාකාරයෙක් නම් අනුන් වංචාකාරයෙක් කියලා පේනවා. තමන් බොරුකාරයෙක් නම් අනුන් බොරුකාරයෙක් කියලා පේනවා හිතෙනවා මිනිස්සුන්ට. මොකද ඒ දෘෂ්ටියට ගැළපෙන විදියට ඒ මිනිස්සුන්ට හිතෙන විදිය. තමන් දෘෂ්ටිධාරියෙක් නම් අනිත් කෙනා දෘෂ්ටිධාරියෙක් කියලා හිතෙනවා. හරිද? අඳුන ගන්නට නම් අපි දෘෂ්ටිධාරී නොවී සිටිය යුතුයි. දෘෂ්ටියට ගැලපෙන දෘෂ්ටිය හඳුනා ගන්න ක්‍රමයකුත්, ඒ වගේම තථාගතත්වයේ තුල හඳුනා ගන්න ක්‍රමයකුත් ආකාර දෙකක් තියෙනවා. තථාගතත්වය හඳුනා ගන්න පුළුවන්කම තියෙන තථාගතත්වයට පත් වෙච්ච කෙනෙකුට පමණයි. පවතින ස්වභාවය තේරුම් අරන් කතා කරන්න පුළුවන්. අනිත් සියලු දෙනාම දෘෂ්ටියට ගැලපෙන්නයි ධර්මයේ ගලපගන්නේ. සියල්ල අතහැරුණු මනසින් සිටින්න. එවිට ඔබ ක්‍රමානුකූලව දිය වෙලා මේ විශ්වයට වාෂ්ප වෙලා යාවේ. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා වදාළනේ පින්වතුනි, මේ ගමන යද්දී අපිට ගොඩාක් දේවල් දරා ගන්න සිද්ධ වෙනවා. ගොඩාක් ඉවසීමෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මාරයාගේ උගුල් වලට හසු නොවි යන්න සිද්ධ වෙනවා. ඔබ හිස් දෑතෙන් නිසලව සංසුන්ව සිටින්න. එවිට ස්වභාව ධර්මය ඔබ සුදුසු මට්ටමට සැකසෙනකොට මේ ස්වභාවයෙන්ම ඔබට ඇවිල්ලා මේ ලෝකෝත්තර රජකම, ලෝකෝත්තරත්වය ලබා දෙනවා. නිවන ඔබට ලබන්න බෑ. නිවන ස්වභාවයෙන් නොමිලේ ඔබට එක මොහොතක ගෙනල්ල පළඳවනවා. ඔබට ඒක වෙරදරන්න බෑ. අර ඉස්සර රජෙක් තෝරනෝ වගේ තමයි ඈ රජගම එහෙම පොර කාලා ලබා ගන්න බෑ. කොහොමද රජකම ලබන්නේ? ඒ පුජ්‍යලයෝ ඔහෙ පාඩුවේ ඉන්නවා. ඇතා හොයාගෙන ගිහිල්ලා නේද, ඇතා හොයාගෙන ගිහිල්ලා වෙරලා එයාට මේ මල් මාලය දැම්මහම එයා රජවරයා රජතුමා හැටියට බාර ගන්න. මං හිතන්නේ ඇතා හරිම ගෙන තෝරනවා ඇති මිනිස්සුන්ට වැඩිය හොඳට ඇතාට මොලේ තියෙන නිසා. ඈ රාජ ඇතා මේ ආත්ම සංවේදී හොඳටම මේ රට ආරක්ෂා කරන, රටට යහපතක් කරන රජා තෝරනෝ ඇති. මම හිතන්නේ ඇත්තු තෝරපු රජවරු මේ රටට කරපු මෙහෙවර තරම් මිනිස්සු තෝරපු රජවරු කරලා නැහැ වගේ. ඒ කියන්නේ මිනිස්සයාට මොලයක් නැහැ. මනුෂ්‍යයා සාධාරණත්ව වෙනුවෙන් නෙමෙයි ඡන්දේ පාවිච්චි කරන්නේ. තමාගේ පක්ෂය වෙනුවෙන්, තමාගේ ජාතිය වෙනුවෙන්, තමාගේ ආගම වෙනුවෙන්, තමාගේ ඥාතිත්වය වෙනුවෙන්, තමාගේ පලාතේ නිසා නැද්ද? එහෙමයි. එසා මේ මිනිහට සාධාරණ බුද්ධියක් නැහැ. එතකොට දහමක් පිළිපදින්නේ පරම්පරාවෙන් ආව නිසා, ගොඩක් අය එක්ක පිළිගන්න නිසා, පොතේ තියෙන නිසා, මව්පියෝ කියපු නිසා. ඉතින් විද්‍යාවක් හොයාගන්න පුළුවන් ඒද? ඇත්ත හොයාගන්න පුළුවන් ඒද? බෑ. මිනිස්සුන්ට හරි මනුස්සයෙක් හොයාගන්නත් බැරි වෙලා තියෙනවා, හරි ධර්මයක් හොයාගන්නත් බැරි වෙලා තියෙනවා, හරි ගුරුවරයෙක් හොයාගන්නත් මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා. සමහර උදවිය ඉන්න හරි ගුරුවරයෙක් වෙන්න බලන්නේ මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද මිනිස්සු ඉල්ලන දේ දීලා ජනප්‍රිය වෙන කට්ටියකුත් ඉන්නවා මිනිස්සු කවි නම් ඉල්ලන්නේ කවි කිව්වා රාවණ රජුරු ඉල්ලනවා රාවණ රජුරු දුන්නා වෙන බ්‍රහ්මයෙක් යකෙක් මොකක් හරි කුම්බාණ්ඩේ කරි ඉල්ලනවා නම් ඒ වෙලේ දීලා තොইলයක් හරි නටලා මිනිස්සු ඉල්ලන දේ දීලා අර ඒ වැඩ පිළිවෙල. ඉතින් අපි නම් මිනිස්සු ඉල්ලන දේ දෙනව නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වූ දේ කියා දුන්නෝ දේ දෙනවා. අපිට එක එක්කෙනා විවේචනය කරන්න වෙලාවක් නැහැ. විවේචනය කරන්න ගියොත් එහෙම මුළු ඔක්කොම විවේචනය කරන්න වෙනවනේ. ඒ නිසා කිසි කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. අපි කරුණු විවේචනයක් විතරක් කරනවා. කරුණු පැහැදිලි කිරීමක් විතරක් කරනවා. කුජල විවේචනයක් ඇත්තෙම නැහැ. ඕනම කෙනෙකුට අපායට යන්නත්, දිව්‍ය ලෝකේ යන්නත්, නිවන් දකින්නත් අයිතියක් තියෙනවා. තමයි දිව්‍ය ලෝකේ මනුෂ්‍යාත්මය බේර ගන්න ඕන නම්, දිව්‍ය ලෝකේ යන්න ඕන නම්, නිවන් දකින්න ඕන නම් සද්ධර්මය අහන්න ඕන. ඇයි එහෙම පුළුවන්කම ලැබෙන්නේ? සද්ධර්මයේ හාදී අපි දෘෂ්ටිවල නිදහස් වෙනවා, පාපයන්ගෙන් ඈත් වෙනවා, අපේ හිතවල තියෙන ලෝභ ద్వේෂ මොහ අඩු වෙනවා. අන්න ඒක තමයි නිවැරදි දහම. වෙනතට නැවත මතක් කරන්නම්, බුදුහාමුදුරන්ගේ යෝගේත් විවිධ උදවි අපි තමයි කියන්නේ හරිම නිවන කී කියා කෑ ගහ කියනවා හැමෝම. මේ අද කාලේ වගේ තමයි අපේ පන්සලේ අපේ දේශනාවේ තමයි නියම නිවන් මඟ තියෙන්නේ, පිරිසුදුම මඟ තියෙන්නේ අපේ පන්සලේ. එහෙම නෙනේ අනිත් ආගම් කියන්නේත් එහෙමයි. අපි තමයි නියම දෙයියෝ අතරට ගෙනියන, ස්වර්ගයට ගෙනියන, සදාකාලික විමුක්තියට ගෙනියන දහම තියෙන්නේ අපේ කියලා. ඉතින් ওই විදිහට තමයි ඒ කාලේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික තිබුණු යුගය. බුදුහාමුදුරන් අහනවා අපේ ඔළුව නිකන් නරක් වෙලා තියෙන්නේ බුදුහාමුදුරනි, කොහොමද හරි දේ තෝරගන්නේ කියලා. බුදුහාමුදුර හරිම සරල ක්‍රමයක් කියලා දුන්නා. තේරුණාද? හරිම සරල ක්‍රමයක් දෙලා මේ ක්‍රමේ භාවිතා කරන්න. යමක් ඔබ ශ්‍රවණය කරද්දී ඔබගේ ලෝභයේ සංසිදේද, ද්වේෂයේ සංසිදේද, මෝහයේ සංසිදේද, දුරු වේද? ආන්නේ දේශනා අහන්න. අපේ දේශනා අහද්දී ඔබේ ලෝභ ද්වේෂ මොහ නගිනවද බහිනවද කියලා බලන්න. දැන් සමහර උදවිය ඉන්න සමහර හාමුදුරුවෝ කෙරෙහි වෛරය උපදවනවා. අපි කෙරෙහිත් සමහර උදවි වෛරය උපදවනවා. එතකොට මේ පස්සේ යන දායකයව කල්පනා කරන්න ඕනේ, මේ මිනිහා කරන්නේ මොකද්ද කියලා. ඈ මේ අර අපේ හිතවල වෛරය උස්සන්න ගන්නවනේ. ඈ වෛරය උස්සන්න කරන්න කවෝ ලෝකේ කවදත් වෛරය සහගත පුජ්‍යලයා ආගම, ජාතිය, සමාජයේ තියෙන දරිද්‍රතාවය මුල් කරගෙන පදනම කරගෙන තමයි එන්නේ. දැන් ලංකාවේ හිටපු ත්‍රස්තවාදීනුත් එහෙමනේ කරේනේ. ඒ ජාතිය, ආගම, වර්ගය මොකක් හරි එකක් තමයි ගන්න. ඒ නිසා අර වෛරය ප්‍රකාශනය කරන්නත් ඔහු ගන්න නියම ත්‍රිපිටකය, ඈ නියම බුද්ධාගම, ඔහු පෙනී හිටින නියම මම ත්‍රිපිටක පක්ෂපාතියෙක්. ගනු කඩු එනු සටනට අපි නියම ත්‍රිපිටක ධාරීන්. ඈ එහෙම ඉන්නේ. ඒ එහෙම තමයි වෛරී සහගත පුජ්‍යල එහෙම තමයි ඉන්නේ. ජාතිවාදීන් එන්නෙත් එහෙමයි, ආගම්වාදීන් එන්නෙත් එහෙමයි. එතකොට පොළඹව ගන්න පුළුවන්. ඒ නිසා යම් තැනක ලෝභය නිවයිද, ද්වේෂය නිවයිද, මෝහය නිවයිද, මෝහාන්ධකාරය නිවනවා කියන කලේශ දෙයක් නෙමෙයි. මම මේ දේශනා හැම එකක්ම දේශනා කරන්නේ මොකටද? මේ විදිහෙන් හැම දෙයකම විග්‍රහයන් පවත්වමින් මොකද්ද මේ කරන්නේ? ඔබේ මෝහාන්ධකාරය නිවනවා. ඔබේ ගැටීම හෙවත් ද්වේෂය නිවනවා. ඇලීම හෙවත් ලෝභය නිවනවා. මේ දෙකින්ම නිවන්න ඕන. වැරදිච්ච සමහර ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරු ඔක්කොම ඇලීම විතරක් නිවලා ගැටීම ඇති කරනවා. මුළු ලෝකෙටම ගැටෙනවා හිත ඇතුලේ. ගැටීම් ඇති කරාම හැම ද්වේත් එක්කම ද්වේෂ සහගතව බලනවා. තේරුණා නේද? දැන් ඉස්සර හිටියා විනය වර්ධන කියලා කණ්ඩායමක්. ඒ කණ්ඩායමේ ස්වරූපය මොකද්ද? හැම දේත් එක්කම ගැටෙනවා. හැම හාමුදුරුවොත් එක්කම ගැටෙනවා. හාමුදුරුවන්ට හොඳට බයිනවනේ විනය වර්ධන කාර්යය. ඔයගොල්ලෝ විනය කියන එක හදාරලා හාමුදුරුවරු විනය පිළිපදින්නේ නැහැ කියලා දොස් කී කී යනවා. ඊට පස්සේ ඒ මිනිස්සයගෙන් අහුවාම තමුන්නාන්සේ විනය අනුගමනය කරනවද කියලා? නෑ, අපි අනුගමනය කරන්නේ, අපි ගිහියෝනේ. අපි අනුගමනය කරන්නේ අපි උන්වහන්සේලාගේ දෙන විනය හොය හොයා ඉන්නවා. ඊට පස්සේ එහෙම එනකොට කාලයක් ඊට පස්සේ මිනිස්සු කට්ටියක් කඩාගෙන විනය අනුගමනය කරන්නත් පටන් ගත්තා. ඒ කියන්නේ තාපසනිකාය හැදුනා. ඊට පස්සේ තාපසනිකාය වෙලා පාත්‍රෙත් අරගෙන සෙරෙප්පුත් නැතුව සොහොන් පෙට්ටිනේ වල ජීවත් වෙවි. හැම තැනම යනවා. ඒ අය තුලත් තියෙන බද්ධ වෛරය. ඈ, අපි තමයි හරියටම සිල්වන්තයෝ, අපි තමයි හරියටම ඒ සාපසනිකාය ආරම්භ කරපු උන්නාන්සෙත් මට හම්බ වුණා. දැන් වයසට ගිහිල්ලා පස්සේ මම බැලුවාම හේතු හොඳ මානසිකත්වයක අය නෙමෙයි. මේ මිනිස්සයා භාවනාවම හොය හොයා ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවේදී මේ මිනිස්සයාට ඔළුවට පොළු පාරක් ගහලා ඉවරලා තිබිච්ච ඔක්කොම ටික සල්ලි මේව හොරකම් කළා. කවුද මිනිස්සෙක් ගඟට දාලා මැරෙන්න පොළු පාරක් පොළු පාරක් ගහලා ඉවරලා ගඟට දාලා මේ විදිහ මැරෙලා කියලා හිතලා පස්සේ පණ ඇවිල්ලා ගොඩ ඇවිල්ලා ගොඩයිල ලංකාවට ඇවිල්ලා වෙනම තාපසනිකායක් හැදුවා. එයා තමයි තාපසනිකායේ හොඳ බලව පරම්පරාවක හොඳ මිනිස්සේ. නමුත් අර ඉන්දියාවේ ගිහලා ගහ වූ පොළු පාරෙන් ඔළුව නරක් වෙලා දර්ශනේ හොයාගෙන ගියේ. අවසානේ වැටුනේ කොතෙන්ද? වෙනතනකට. ඒ මිනිස්සේ ඊට පස්සේ බොහොම අමාරුවෙන් ලංකාවට ඇවිල්ලා ඉවරලා ඔය වගේ නිකායක් හදලා මේ ඔක්කොම නිවන් දකින්න කරපු යම් යම් උත්සාහයන් කියලාත් හිතෙනවා වෙලාවකට. හරි මාවත හම්බුනේ නැතුණාම විවිධ දේවල් ඔස්සේ ගමන් කළා. දැන් පස්වග මහණුන් හරි වැරදි මාවතක ගියානේ. ඒක හිතාමතා කරපු වැරද්දක් නෙමෙයිනේ. නිවන සෙවීම සඳහා, නිවීමක් සෙවීම සඳහා තමන් හිතාගත්ත ප්‍රතිපදාව. දැන් නූතනෙත් ඉන්නවා. අර භාවනා ක්‍රම හරි, මේ භාවනා ක්‍රම හරි, මේ භාවනා ක්‍රම හරි. අපිත් හැම භාවනා ක්‍රමයකින්ම එරිලා, තැලිලා, පෙලිලා, හැලිලා ආවේ මෙතෙන්ට. හැම භාවනා ක්‍රමයක්ම කරලා. ඒ නිසා මම අනිත් අයටත් කියන්නේ ඒ වයින් හොඳට තෙරපිලා එනවනම් බොහොම හොඳයි. මෙහෙට ඇවිල්ලා සද්ධර්ම අවබෝධය ලබාගත් හැම කෙනෙක්ම වගේ බොහෝ දෙනෙක් වැඩි ප්‍රතිශතයක් ගොඩාක් භාවනාවල් වලින් තැලිච්ච අය, පෙලිච්ච අය, ඒ අත්දැකීම් ලබා අවසානයේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හැම පොතක්ම කියලා හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟටම ගිහිල්ලා හැම දාර්ශනිකයෙක් ළඟටම ගිහිල්ලා අවසානයේ ආනන්ද හාමුදුරුව ළඟට ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ගෙන් ඉහළම ප්‍රතිලාභයක් ඔවුන් ලබනවා කියලා කියන්නේ ඒක අතිශයින්ම විශිෂ්ට කාරණයක්. ඒ නිසා තමයි මේ ස්ථානයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අග්‍රම තැන වෙන මේ සම්මා සමාධි කියන වචනේ වැටිලා තියෙන්නේ. අර සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම ඔක්කොම එහෙම මේ සම්පූර්ණ කරගෙන එන්න වෙනවා සම්මා සමාධියට. සම්මා සමාධියෙන් එහාට සම්‍යක් ඥානය කියලා එකක් තියෙනවා. ඒ අටක් නෙමෙයි, නවයක් තියෙනවා, ඒ දහයක් තියෙනවා කියන ඒ බොරු. එහෙම එකක් නැහැ. මේ සම්‍යක් ඥාන, මේ සම්‍යක් සමාධිය ඔක්කොම තියෙනවා. එහෙනම් ඉතින් බුදුහාමුදුරන් තව කියන්න තිබ්බනේ 15ක් 20ක් විතර. ඒ නිකන් අර මේ පිම්බෙන්න කියන වචන. ඒ වගේ ඒව දේවල් එකතු කරන්න ඕනේ නැහැ. ඒ අට තුල තියෙනවා සියල්ල. එහෙමනම් ධර්මය අපිට ලබා ගන්න බෑ. අපි සුදුස්සෙක් වෙලා පෙනී හිටින්න ඕන. සුදුස්සෙක් වෙලා පෙනී සිටින විනිශ්චය මණ්ඩලය කවුද? ස්වභාව ධර්මය. ඔබේ විනිශ්චය මණ්ඩලය ස්වභාව ධර්මය. ඔබ හරි හැටියට සුදුසුකම් ලබනකොට ඔබ සෝවාන් මාර්ගඵලයට සුදුසුයි, ඔබ සකදාගාමි මාර්ගඵලයට සුදුසුයි, ඔබ අනාගාමි මාර්ගඵලයට සුදුසුයි, ඔබ අරිහත් මාර්ගඵලයට සුදුසුයි කියලා නම් වෙන්නේ කොතනින්ද? කවුරුන්ද යෝජනා කරන්නේ? යෝජනා වෙන්නේ ස්වභාව ධර්මයෙන්. බොරුවක් නොකරනෙත් එකම තැන ස්වභාව ධර්මයේ විනිශ්චය, හෘද සාක්ෂියේ විනිශ්චය බොරුවක් නොකරන එකම තැන. අද රස්සාවක් ගන්න ගියත් මනුස්සයා බොරු ටිකක් කියනවා. ඉස්කෝලට ළමය දාගන්න ගියත් බොරු ටිකක් කියනවා. වැඩක් කරන්න ගියත් සමහරලාට බොරු ටිකක් කරනවා කියනවා. අඩුමතර වීසා එකක් ගන්න ගියත් ටිකක් බොරු ටිකක් කියනවා දානවා. බොරුවක් පෙන්නනවා, බොරුවක් හදනවා, මොනවා හරි දෙයක් කරනවා. බැංකුපතේ සල්ලි ටිකක් නැත්තම් කොහෙන් හරි එකක් හරි අරගෙන දාලා ඒක බොරුවක් හදලා හරි ඒ ගාන පෙන්නනවා. ඉතින් නිවන් දකින්න ඇවිල්ලත් අපි මොකද කරන්නේ? මේ හොඳට ලෝභයි, ලෝභ නෑ වගේ ඉන්නවා. හොඳට ද්වේෂය තියෙනවා, ද්වේෂය නෑ වගේ ඉන්නවා. මෝහය තියෙනවා, මෝහය නෑ වගේ ඉන්නවා. පඬිතය වගේ ඉන්නවා. නමුත් ස්වභාව ධර්මය හඳුන ගන්නවා. මෙයාගේ ලෝභය මෙච්චර, ද්වේෂය මෙච්චර, මෝහය මෙච්චර තියෙනවා. නිසි දවසට නිසි ආකාරයට පෑදිලා එන විට අන්න දැන් අද ඔබ සුදුසුයි කියලා එදාට ඔබට මේ මල් මාලේ හම්බ වෙනවා, පදවිය හම්බ වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වීමයි ධර්මයේ පහළ වීමයි දෙකම එකට සිද්ධ වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය දුරු වීමයි සම්මා දිට්ඨිය පහළ වීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. මේක පහළ වෙන තරමට මේක ලැබෙනවා. අර ඉර උදා වෙනවා වගේ තමයි, ආලෝකය උදා වෙනවා සමගම අඳුර පහව යනවා. ආන්න ඒ වගේ තමයි බුදුහාමුදුරු උපමා කරේ ඒක. ආලෝකය උදා වෙන විට ඒ සමානවම අඳුර පහ වෙලා යනවා. මොකක්ද කරන්න ඕන කියන තේරුමක් තාම නැත්තම් ඔබව තේරුම් ගන්න, ඔබ වටහා ගන්න, ඔබේ සිත තේරුම් ගන්න, ඔබ කරන කියන දේ හිතන පතන දේ තේරුම් ගන්න. ලෝභක්කය, දේශක්කය, මෝහක්කය නැති, කියන්නේ ලෝභ දේශ මෝහ නැති කරගන්න. සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටිය නැති කරගන්න. ඒක නැති කරගන්න තියෙන විදසුන් ඥාණයෙන් සත්‍ය බැලීම. සත්‍ය ඥානයක් ඇති කරගන්න ඕන. ඇත්ත දකින ඥානය. සත්‍ය ඥානයද මනුෂ්‍යයන්ට තියෙන්නේ? සත්‍ය ඥානයක් නෙමෙයි තියෙන්නේ, පුජ්ජල ඥානය. හැමෝම බලන්නේ තමන්ට ආවේනිකව. ඔබ හොඳට බලන්න ඔබ පුජ්ජල ඥානයද, ඔබට තියෙන සත්‍ය ඥානයද කියලා. සත්‍ය ඥානයේ පුජ්ජලය නැහැ, පුජ්ජල ඥානයේ සත්‍ය නැහැ. ඒක හොඳ කර්මස්ථානයක්, නිරන්තරයෙන් සිහි කරන්න. සත්‍ය ඥානයේ පුජ්‍යලය නැහැ, පුජ්‍යල ඥානයේ සත්‍ය නැහැ. මනසේ මොකවත්ම නැති නිසල අවස්ථාවක් හම්බ වෙයි. ඔහොම විදර්ශනාව යද්දී එවිට අපි මොකද කරන්න ඕන? නිසල අවස්ථාවක් ආවම නිසලව ඉන්න ඕන. දැන් අපි වාහනේ පදවගෙන යද්දි සමහර පල්ලම් එනවා. අපි කිසිම ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ. ලස්සට වාහනේ ඔය කැරකිලා යනවා බල්ලෙහාට. ඒකෝර අපි ඇක්සලරේටර් කරනවද හයියේ? කරන්නේ නැහැ. කවුරු හරි හිතුවොත් එවලෙත් අපි හයියෙන් පාගන්නේ කියලා. ඒක එකක් නැහැ. එවිට තමන් සංසුන්ව ඉන්නවා. එතකොට ඉවරයිද? නෑ, පොඩ්ඩක් ගියාම ආයි කන්ද කම් වෙනවා. එතකම් බය නැතුව පොඩ්ඩක් ඉන්න. එක දෘෂ්ටියක් ලිහලා ඉවරුනහම හිතනවා හාරි මම දෘෂ්ටියක් ලෙව නෑ, බය වෙන්න එපා, ඉස්සරහින් පල්ලමක් හම්බ වෙනවා තමයි. ආයි තව කන්දක් හම්බ වෙනවා. හැබැයි මේ කන්ද හම්බ වෙන තුරු කන්ද පාගන්න යන්න එපා. එතකොට නිව්ටන් ඉන්න. ආයි කන්ද හම්බුනාම ආයි කන්ද පාගන්නයි තියෙන්නේ. දැනට ඔබට ගැටලුවක් නැත්තම් ගැටලු හදාගන්න එපා. ඉන්න. හැමින් සැරේ ටික වෙලාවක් ඉන්නකොට ගැටලුව පෑගේ. පෑදේ. දැන් අපි ලෙඩක් නැති වෙලාවල් වලට මොකක් හරි ලෙඩක් ගැන හිතලා හරි බේත් අරන් එනවද? එහෙම අයත් ඉන්නවා. මොකක් හරි තියෙනවද කියලා. එහෙම ආයිට පනිෂ්මන්ට් එහෙම හම්බ වෙනවද? ඒ වගේ තමන් පුත් නැත්තම් පාඩු ඉන්න. කන්ද හම්බ වෙනකම්. එහෙම නිසලව ඉන්න විටම තමයි පිනතුනේ අර පෑදි දිය දෙස හොඳින් බලාගෙන ඉන්න විට ඒ පතුල ඇති දේ අපිට පේන්න පටන් ගන්නවා. හැමතිස්සෙම ක්‍රියාවක පැටලෙන්න ඕනේ නැහැ. බයිසිකල් පදින කෙනා හැමතිස්සෙම පැටල් කරන්න ඕනේ නැහැ. එයාට පැටල් නොකර යන්න පුළුවන් තරම් තියෙනවා. එතකොට වාහනයක් පදවන කට්ටිය හැම සිස්ටම අර මේ ඇක්සලරේටර් කරන්න ඕනේ. ඇක්සලරේටර් නොකර යන්න පුළුවන් තැන් තියෙනවා. ඒ වගේම මේ භාවනා මාර්ගයේ යද්දී හැමතැනම වීරිය කරන්න ඕනේ කියලා එකක් නැහැ. වීරිය යෙදිය යුතු තැන වීරිය යොදන්න ඕන. විමසුම යෙදිය යුතු තැන විමසුම යොදන්න ඕන. සතිය යෙදිය යුතු තැන සතිය යොදන්න ඕන. නැතුව මේ හැමතිස්සෙම සතිය යොදාගෙන හැමතිස්සෙම වීරිය යොදාගෙන හැමතිස්සෙම මේ එහෙම ඉන්න අවශ්‍ය නැහැ. ඒක යෙදිය යුතු තැන මාත්‍රාවට යොදන්න ඕන. වැඩි වෙන්නත් හොඳ නැහැ, අඩු වෙන්නත් හොඳ නැහැ. තේරුණානේ? දැන් බයිසිකලයක් පදද්දිත් එහෙම තමයි. ඕනට වැඩිය ඕව දාලා පැද්දොත් එහෙම චේන් එක කඩලා යනවා. වාහනයක වුණත් මේ ඕනට වඩා රේස් පෑගුවොත් එහෙම වාහන වලට හානි වෙනවා. ඉතින් මිනිස්සෙගේ ධීරියත් වීරිය ඕන දෙයක් තමයි. හැබැයි වීරිය ක්‍රමානුකූලන කළොත් මොකද වෙන්නේ? අන්න වීරියම තමන්ට හානියක් වෙනවා. ඉතින් ඒක ධර්මය කියන්නේ හරි භයානක දෙයක් නෙනේ. ධර්මය නෙමෙයි වෑංජනයක් හදාගන්න එකත් භයානක දෙයක්. ඒකට ලුණු හොනට වැඩිය දැම්මොත් කන්ට බෑනේ. මේක හැමතැනම තියෙන න්‍යායක්. ධර්මයට පමණක් නෙවෙයි. එතකොට කොතනින්ද මේ දේ හඳුනගන්නේ? මේක තමයි සිහිය බුද්ධිය ඇති මනුස්සයා කියන්නේ. දැන් වාහනේ සිහියෙන් එලවනවා කියන්නේ ඕකට. එහෙම නැතුව මේ අවදියෙන් මෙහෙම ඉන්න එකට නෙමෙයි. අර වැඩ ටික හරියට කරන එක තමයි සිහිය කියලා කියන්නේ. එහෙම නැතුව මේ වෙන මොකක් හරි සිහිය පවත්වනවා කියලා එකක් කරන එක නෙමෙයි. අපි ඒ හරි මෝඩකමක් කරන ගොඩක් අය. නෑ, මෙන්න මේ වැඩ ටික හරියට මෙහෙව ගන්නවා නම් අන්න එයාට තමයි සිහියෙන් වැඩ කරනවා කියන්නේ. අවශ්‍ය තැනට අවශ්‍ය දේ අවශ්‍ය පරිදි යොදා ගන්න ඕන. සිහියෙන් කැමටික හැදුව කියලා කියන්නේ කැමටික බොහොම රසවත්ව ප්‍රණීතව ගුණාත්මකව හදාගත්ත කෙනාට. අන්න එයාට කියනවා අපි සිහියෙන් කැමටික හදාගත්ත කියලා. ඒ වගේම අපි භාවනාව සාර්ථක ලෙස සැනසිලිදායක ලෙස ගොඩනගා ගන්න කෙනාට අපි කියනවා සාර්ථකව භාවනා කරන කෙනා කියලා. මෙන්න මේ කරුණු හැම දෙයකින්ම අපි නිවැරදි වෙච්ච තැන පෙන්නුතුනේ අපේ ධර්මයෙන් සැනසෙනවා. මේ හැම දෙයක්ම ක්‍රමානුකූලව ගඩොලෙන් ගඩොලෙ හරියට මිම්මට තැනෙනවා වගේ එහෙම හැදෙන්න ඕන, සැකසෙන්න ඕන. දැන් ගෘහයක් වුණත් බලන්න, ඒ හැදිලා තියෙන්නේ හරියට බිත්ති කෙලින්, ඒව හැදිලා තියෙන්නේ ඒ ගඩොල් බොහෝම පිළිවෙලට අඩු කරලා හදලා තියෙන නිසා. එතකොට ධර්මයේත් මේ තියෙන අවශ්‍ය කරන කාරණා එකිනෙක 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 තමා තුළ මනස තුළ නිවැරදි කරගෙන සකසාගෙන ගොඩ නැගෙනකොට ඒක බොහෝම ලස්සන ධර්ම මණ්ඩපයක් තමන්ගේ ජීවිතය තුළ ගොඩ නැගෙනවා. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඉවත් කළ යුතු ධර්මතාවයක්, තබා නොගත යුතු ධර්මතාවයක්. සැකය ඉවත් කළ යුතු ධර්මතාවයක්, තබා නොගත යුතු ධර්මතාවයක්. සීලබ්බත පරාමාස තබා නොගත යුතු ධර්මතාවයක්. අනේ හාමුදුරුවනේ සීලබ්බත පරාමාස, ඉතින් සීලය අතහැරියාම අපිට මොනව වෙනවද? සීලබ්බත පරාමාස තියාගන්න එපා. දෘෂ්ටිගත සීලයක් තියෙනවා, දෘෂ්ටි නැති සීලයක් තියෙනවා. බුදුහාමුදුරේ ඒකයි වෙන්නේ මේ ලෝකේ අනිත් සියලුම ආගම් අනුගමනය කරන්නේ දෘෂ්ටිගත සීලය. බෞද්ධයෝ අනුගමනය කරන්නේ දෘෂ්ටි නැති සීලය. සමහර අය දෘෂ්ටිගත සීලය අනුගමනය කරොත් එහෙම සීලබ්බත පරාමාසය තියෙන නිසා යාට නිවන් දකින්න බෑ. න්‍යායකට අනුව බලන්න ගියොත්, තමන්ගේ දෘෂ්ටියට අනුව බලන්න ගියොත් කවදාවත් නිවන මුණ ගැහෙන්නේ නැහැ. ඇයි? දිට්ටි ඉගිලෙන්නේ නැනේ. තමන් දෘෂ්ටි එල්ලීලා ඉන්නෝනේ. දෘෂ්ටිය ඉගිල්ලෙන්න ඕන තමා තුළින්, අයින් වෙලා යන්න ඕන, ප්‍රහාණය වෙලා යන්න ඕන. ඉතින් මේ අමුතු දෙයක් නෙමෙයි මේක. අවබෝධයෙන් වචනයෙන් දේශනා කරන්න පුළුවන් කිසිම කාරණයක් ලෝකෙන් කිසිම පොතකින් ගන්න නැතුව ඒක අවබෝධය නිසා පහළ වෙන කලාතුරකින් පහළ වෙන ප්‍රාතිහාරයක් එක. නමුත් මේ දේශනා කරන්න දස සංයෝජන ඉවත් කර ගැනීම පිළිබඳව වෙන මොකවත් නෙමේ. ආර්ය ශ්‍රාංග මාර්ගයේ පිහිටීම, දස සංයෝජන ඉවත් කර ගැනීම. ඒ දස සංයෝජන වලින් නිරන්තරයෙන්ම අපි මූලික කොටාසය පිළිබඳව අවධානය යොමු කළා. මුල අඩිතාලම ශක්තිමත්ව හදාගෙන තමයි ඕනම කෙනෙක් අග දිහා බලන්න ඕන. මිනිස්සුන්ට මේ දැනුමින් පෝෂණය වෙන්න හරි ඌමනාව තියෙනවා. ඒක වැරක් නෑ. මගේ දවසක් කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා මේ අනාගාමී ඵලයේදී සංයෝජන කීයක් අයින් වෙනවද කියලා. ඒ මනුස්සයා ඉතින් දන්නවා හරි නොදන්නවා හරි ඉතින් ඇහුවනේ ඇවිල්ලා. මං කිව්වා කොල්ලෝ දැන් කොල්ල සෝවහන් වෙලා දින්නේ නෑ කිව්වා. සකදාගාමීද නෑ කිව්වා. මං කිව්වා ඔයා සකදාගාමී ඵලයට ඇවිල්ලා අහන්න ඕක, මං එතකොට ගියන්නම් කියලා. මේ යමුණ කුඹකට ගියා යන්න. නිෂ්පල ධර්ම කයිවාරු අපට කියන්නේ ධර්මය පිළිබඳව කයිවාරු. ධර්ම කයිවාරු ගහන අය ඕන තරම් ඉන්නවා. හැම තැනම ධර්ම කයිවාරු. ඒ කයිවාරු යන මිනිස්සු හේ කයිවාරු ගහ ඉඳලා අපායට යනවා. වැදන්නේ පෙන්නතනේ. ඒක ඇතුළේ තියෙන කයිවාරුවක් නම් පිළිපැදීමක් නැත්නම්, දර්ශනයක් නැත්නම්, තමාගේ ආධ්‍යාත්මය ධර්මයට අනුව හික්මවා ගැනීමක් නැත්නම් ඒ මිනිසුන්ට ඒකේ හොඳ විපාක ලැබෙන්නේ නැහැ. ධර්මයේ පිළිපදින අයටයි හොඳ විපාක ලැබෙන්නේ. කෙසේ හරි ඔබගේ සිත සැහැල්ලු කරගන්න ප්‍රතිපදාවේ, සහනශීලී කරගන්න ප්‍රතිපදාවේ ඔබ ඉන්න ඕන. එච්චරයි. තමාගේ මූලික මාතෘකාව බවට පත් වෙන්න ඕන. මොකද්ද මං මේ බනහනවා කියලා කරන්නේ? මගේ හිත සැහැල්ලුවෙන් තියාගන්න වැඩපිළිවෙලක මම උත්සාහයක යෙදෙනවා. එච්චරයි. ඒකයි නිවන ප්‍රතිපදාව කියලා කියන්නේ. නිවන කියන්නේ නිවෙනවනේ, දැල්ලෙනවා නෙමේ. ඒ නිසා හැමතිස්සෙම ඔබේ මාතෘකාව අමතක කරන්න එපා. සහනශීලී මනසක් උදෙසා මම මේ ප්‍රයත්න කරන්නේ. එවිට සහනශීලී මනසකට බාධා වෙන දේවල් ඔබට ටක් ගාලා අඳුන ගන්න පුළුවන්. එහෙමනම් සහනශීලී මනසකට බාධා වෙන දේවල් ඔබ කරන්න නැතුව ඉන්න වග බලා ගන්න ඕන. හරි ලේසියිනේ. එහෙම නැත්නම් ධර්ම මාර්ගය කියන්නේ දත් මිටි කාගෙන අර කඟ වේනා වගේ පෙරලගෙන සුණු විසුණු කරගෙන දුවන එකම නෙමෙයි. ඒක රථ වාහනයකට ගත්තත් ආයෙ එතෙන්ට එනව නේද? රථ වාහනයක් කියන්නේ ඔක්කොම පෙරලගෙන දත් මිටි ගාට ඔක්කොම අප්පන් දුවන එක නෙමෙයිනේ. මේ උදාහරණ අපිට ගන්න පුළුවන්. එතකොට මේ නූතනයේ උදාහරණය බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ නම් බුදුරජාණන් වහන්සේත් මේ අද තියෙන උදාහරණ ගන්නවා. එදා තිබුණු උදාහරණ එදා ගත්තා. කරත්තේ උදාහරණේ ගත්තා. මොනවත් මේ ලෝකෙ මොනවා තිබුණත් පෙනුතුනේ ජීවිතේ අඳුන ගන්න නැතුව සැප විඳින්න බෑ. ලාබාල කාලේ නොමේරපු කාලේ අපිටත් හිතුණා ධනෙ තියෙනවා නම් සැපතියේවි, කීර්තිය ප්‍රසිද්ධිය තියෙනවා නම් සැපතියේවි. නොයෙකුත් ලෞකික පරමාර්ථවල අපි හිතුවා ඒව තියෙනවා නම් සැප තියෙනවා ඒ තැන්වල කියලා. නෑ පින්නතුනේ, ඒ තැන්වල සැප නෑ. ටිකක් මිනිස්සෙක් සැප විඳින්නත් ඕන. මොකද නැත්තම් අත්දැකීමෙන්ම ඒ මිනිස්සයා සැපේ ආදීනවේ දකින්නේ නේ. එතකොට අපි මේක තෝරගත්තේ කොහොමද කියලා හිතේ මම. ඔබ වහන්සේ අර දුෂ්කර ඈත ගම්මානෙක ඉපදිලා මේක දැනගත්තේ කොහොමද කියලා කෙනෙකුට හිතේ. මම දුප්පත් ගම්මානක ඉපදුනාට පොඩිම කාලෙකින් අවුරුදු 10න් 12න්ම වැටුණ පෝසත්ම පන්සලකට. තේරුණා නේද? මාන වෙන්න ආව පෝසත්ම පන්සලකට. ඊට පස්සේ ඒ පෝසත්ම පන්සලේ තුලදී අපිට මුණ ගැහෙන්නේ පෝසත්ම දේවල්. එතකොට බොහොම හොඳට පෝසත් විදියේ ආහාර පාන තියෙනවා, පෝසත් විදියේ ඉඳුම් හිටුම් තියෙනවා, පෝසත් විදියේ යාන වාහන තියෙනවා. හැමදේම හොඳට පෝසත් විදියේ ඉහළ මට්ටමක තියෙනවා. දුප්පත් පන්සලුත් තියෙනවා, පෝසත් පන්සලුත් තියෙනවානේ. පාසුකම් තියෙන ඒවා තියෙනවා, පාසුකම් නැති ඒවා තියෙනවා. අදට පාසුකම් ඔක්කොම තියෙනවා. එතකොට අපි හිමින් සැරේ ඇඟට එනවා මේවා තිබුණයි කියලා සැපයක් නැහැ කියන එක එඟට ආවා. හැබැයි මමත් මම හිතන විදියට එහෙම අත්දැකීමක් නොලැබුවා නම් මටත් ගොඩක් කාලයක් ඇයි තේරුම් යන්න ජීවිතේ හරි අස්ථිරයි. ජීවිතේ මේ දේවල් වල මේ සුඛෝගී භෝගී වාහන ASCII මේ යකඩ ගොඩවල් ASCII ලොකු දේවල් නැහැ කියලා තේරුම් යන්න ගොඩක් කාලයක් යාවේ. දැනුතේදී යකඩ ගොඩවල් පරිහරණය කරන ඒ යකඩ ගොඩවල් බව දැනගෙන තේරුම් අරගෙන මේක රස්නේ කියලා තේරුම් අරගෙන ඒකත් Tamanට අමාරුවෙන් අපහසුවෙන් දේවල් කරන්න යන්නේ නැහැ. Tamanට හැකි විදියට, Tamanට පුළුවන් විදියට ඒ පුළුවන් කාලවල වලදී මම බැරි ඉලක්කවලට යන්නේ නැහැ. තේරෙනා නේද? එහෙනම් මට තිබුණේ මුල්ින්ම කාලේ හොඳම කාර් එකක් ගන්න පුළුවන් ලීස් එකක් දාලා. නෑ මං ඒව කරන්න යන්නේ නෑ. මං පොඩි මගාරවල් වලදී මේ මේකම් බකි කරත්ත බර කරත්ත එක 12 ශ්‍රී වාහනේකුත් තිබුණා වගේ ළඟ ඒ ගාලේ. ඈ ජරබර ගාලේ යන්නේ මේ පාරේ යනකොට මිනිස්සු හිනා වෙනවා, වංගුව ගන්නකොට දොරවල් ඇරෙනවා. ඒ වාහනේකුත් තිබුණා. එතකොට බැලුවනම් එහෙම. ඉතින් ඒ නිසා ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයට අපහසුාවක් නැති වෙන්න. තමන් ඇඳුමක් අඳින්න, අරයාගේ ඇඳුම මහතයි, මෙයාගේ ඇඳුම පොඩි කියන්න ඕනේ. එයා මහත ඇඳුමක් අඳින්නේ එයා මහත නිසා. මෙයා පොඩි ඇඳුමක් අඳින්නේ එයා පොඩි නිසා. ඇඟේ හැටියට ඇඳුමක් ඇඳෙට කමක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ හැකියාවේ අන්දමට තමන් යාන වාහනයක් පාවිච්චි කළාට, තමන්ගේ හැකියාවේ අන්දමට මේ ජීවත් වුණාට ඒකේ වරදක් නෑ. ඒකත් තමන්ගේ ආදායමේ හැටියට ආයුස් වෙන්න පුළුවන්, පහත් වෙන්නත් පුළුවන්. ආයි පුංචිම කාර්යයක යන්නත් පුළුවන්, ආයි ටිකක් ලොකු වාහනයක යන්නත් පුළුවන්. ඕනම කෙනෙක් තුළ ඒ දෝලණයට ඉඩ දීලා ජීවත් වෙන්න. ඈ මනුෂ්‍යයාගේ මේ භෞතික ලෝකය කියන්නේ ඕනම රටක් වුණත් දෝලණය වෙන දෙයක්. ඒක ඒව තුළ දෘෂ්ටිධාරීම් වෙන්නත් එපා. ඒ දෘෂ්ටිධාරී නැති බව කියලා කියන්නේ රජමාලිගේ රජාසනේ ඉන්නත් පුළුවන්, දුගී පැල්පතේ මේ එලිපත්තේ ඉන්නත් පුළුවන්. ඒකනේ බුදුහාමුදුරුවන්ට කිසි ප්‍රශ්නයක් නැහැ දවල් දානේ වළඳනවා, රජමාලිගාවේ හවස ධර්ම දේශනාවක් කරනවා ගල් පොත්තක් උඩ වාඩි වෙලා. ඒ අපහසුාවක් නැහැ ඒක. රාත්‍රිය ගත කරනවා ඇටේරියා ගහක් යට. උදේ පාන්දරේ යන කුමාරයෙක් දැකලා, රාජකුමාරයෙක් හනික දැකලා, මේ මහරජ වංශයේ රාජ අධිරාජ්‍යගේ පුත්‍රයා සිද්ධාර්ථ ගෞතමයන්, මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ ඇටේරියා ගස යට සුවසේ වාසය කළාද? පුදුම සීතල සමයක්, පුදුම දුකක් විඳින්න ඇති ඔබ වහන්සේ. ඊට පස්සේ කියනවා මේ ලෝභය, ද්වේෂය, මෝහය නිවා සැනසූ කෙනාද? එහෙම නැත්නම් රජමාලිගාවල පුළුන් යහනක ලෝභ, ද්වේෂ, මෝහ වලින් දැවෙන කෙනාද? වැඩියෙන් සැනසෙල්ලේ සැතපෙන්නේ කියලා ඇහුවා. ඒක ස්වාමීනි, ලෝභ, ද්වේෂ, මෝහයන් නිවාගත් කෙනා අනිවාර්යයෙන්ම සැපසේ සැතපෙනවා, සැපසේ අවදි වෙනවා, සැපසේ සැතපෙනවා, සැපසේ අවදි වෙනවා. එහෙනම් මේ ලෝකේ තියෙන ගිනි නිවා ගන්න තරමට අපිට සැපසේ ජීවිතයක් ගත කරන්න පුළුවන්. එහෙනම් මේ ධර්මයේ තියෙන පින්නතුනේ ඔබගේ ගැටලු සංසිඳව ගන්න, අපේ බාධක දුරු කර ගන්න, අපහසුතා නැති කර ගන්න තමයි මේ ධර්මයේ තියෙන්නේ. හේරෙන්න වෙන කිසිවක් නැහැ. මේ අසන ධර්මයේ පින්නතුනේ හොඳින් හිතට වැදිච්ච ඒ ධර්මය හොඳට තබාගෙන ඉන්න ඕන. අවශ්‍ය වෙලාවට මේ ප්‍රතිකර්ම තමන් ගන්න ඕන. ඒක අවශ්‍ය වෙලාවට ටක් ගාලා ගන්නෙ. හැබැයි හැකියාව තියාගෙන යන්න ඕන. දැන් සමහර අය වාහන පැද්දට ඒගොල්ලන්ට ඇත්තටම හැකියාවක් නැහැ ටයර් එකක් පන්නලා ටයර් එකක් දාගන්න. ඉන්න නේද? ඇත්තට නෝනද එහෙම ඉන්න ඔය. ඒගොල්ලන්ට ඇත්තටම ටයර් එකක් පන්නලා ටයර් එකක් දාගන්න බෑ. ජැක් එක ගාලා වාහනේ උස්සලා නට් ටික පන්නලා ඒක කරන්න බෑ. ඉතින් කොහොමද නිවන් මග ওই විදියට ගියෝ? එහෙමනම් සියලු හැකියාවන් කුසලතාවයන් ඇතිව යන්න ඕන. බාධක මුණ ගැහෙනව, බාධක හමුවේ තමන්ට හැකියාව තියෙන්න ඕන. ඒකට විශිෂ්ට මොලයක් තියෙන්න ඕන. වාහනේ නතර වෙන වෙලාවල් තියෙනවා. ඒක ස්ටාර්ට් කරගන්න ක්‍රමවේදයක්, ඔළුවක්, මොලයක් තියෙන්න ඕන. විවිධ හේතුන් නිසා ඒක ක්‍රියා විරහිත වෙන්නේ. ඒකට උපාය මාර්ග තියෙන්න ඕන. ඒ ඇත්තටම හැම තැනකින්ම සමහර දේවල් ඇහිලත් නැතුව ඇති. නමුත් අපිට අපි විසින් එවලේ හිතල ක්‍රමයක් හදා ගන්න ඕන. අන්න ඒකට තමයි උගටි තඥභාවය කියන්නේ. වලකට වැටුන වාහනේ, කානුවකට වැටුන වාහනේ රෝදය. තනියෙන් හෝ කීප දෙනෙක් එක්ක හෝ ඉස්සෙල්ලා හිමිහින් සැරේ ප්‍රශ්න පරීක්ෂා කරනවා. තමයි වාහන ගන්න හැටි උගන්වනවා නෙමෙයි, මේ නිවන ගැනම තමන් යද්දි තමන්ගේ බාධක ලියා ගන්න විදිය බොහොම හිමින් කලබල නොවී ඉස්සෙල්ලා ස්වභාවය බලන්න ඕන. අනතුරක් වෙන්නේ නැති වෙන විදියට, හානියක් වෙන්නේ නැති වෙන විදියට, රතයටත් අපහසුතාවයට තව තව වැටෙන්නේ නැති වෙන විදියටත් හැමදේම බැලන්ස් කරන්න ඕන. තේරුණා නේද? සමහර තැන්වලදී සිද්ධ වෙනවා, මම දැකලා තියෙන, එක පැත්තකින් වලකින් ගොඩ ගන්නවා, වාහනේ අනිත් පැත්තෙන් තල්ලු වෙලා ගිහලා වෙන පැත්තකට වැටෙනවා. ඒකට හේතුව ඒ මනුස්සයා මේකෙන් ගොඩ ගැනීම විතරයි බැලුවේ, අනිත් පැත්තට තල්ලු වෙලා ගිහලා ඒක වැටෙන එක ගැන හිතුවේ නැහැ. වාහනේ න්‍යූට්‍රල් කරලා කට්ටියක උස්සලා වාහනේ ගොඩට ගත්තා. වාහනේ ඉස්සරහින් ඒ පැත්තට යන එක නතර කරන්න කවුරුත් හිටියේ නැහැ. වාහන ගියා වීල වැටෙනවා. ඒටි අර ඒ වගේ වෙච්ච අවස්ථාවල් තියෙනවා. එහෙමනම් අපි යම් ගැටලුවක්, යම් ක්‍රමවේදයක් සකසනකොට මේ පිළිබඳව පූර්ණ අවධියක් තියෙන්න ඕන. මේ දේශනාව තුළ මේ වඩන්නේ, මේ මොහොතේ ඔබේ මේ වඩන්නේ ප්‍රඥාව. ප්‍රඥාව ඕනේ කීකී අපි ඉන්නේ නැහැ, ප්‍රඥාව වඩනවා. සිහිය ඕනේ කීකී ඉන්නේ නැහැ, නිවන් දකින්න සිහිය වඩනවා. මේ අවධිය තියෙන්න ඕන, මේ ප්‍රඥාව තියෙන්න ඕන. අන්න එයා තමයි සාර්ථක වෙන්නේ. දැන් සමහරලාට මම ගමන් බිමන් ගියහම මගේ සීලය, මගේ තත්ත්වය ආරක්ෂා කරගෙන පැත්තකට වෙලා හිටියොත් එහෙම හැමදාම මොකක් හරි අවුලක්. ඒ නිසා දැන් මම තේරුම් අරගෙන තියෙනවා මේ කිසිම කාර්යයක් මේ මිනිස්සයන්ට දුන්නහම මේ මිනිස්සයා මේක සාර්ථකව කරයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න හොඳ නැහැ කියලා. ඒක අපි යම් අවධියකින් පාලනය කළ යුතුයි. ඒක මම මේ ආයතනයේ වැඩසටහනක් වෙන්න පුළුවන් දෙයක් වෙන්න පුළුවන්. මම හැමතැනකදීම දැක්ක දෙයක් තමයි. මම යම් විදියක හිතුවොත් මේක හරියට ඒගොල්ලෝ කරගනේ කියලා නෑ, ඒගොල්ලෝ අනාගන්න ටික දුරක් ගිහිල්ලා එක තැනකින් දෙහිකින් පටලෙනවා, පැටලිච්ච ගමන් අවුල දිගටම යනවා. දෙයක් සාර්ථක කරගන්න හරියට ඒක පටලෙන්නේ නැතුව එකිනෙක හරියට යන්න ඕන පියවරෙන් පියවර. ඊට පස්සේ උත්තර නැතුව කල්පනා කර කර ඉන්නවා. ඒ නිසා ඒ අවදියෙන් ඒ කලමනා කරන හැමදාම අවදිමත් අවදියෙන් කරන පුජ්‍යලයකට අවශ්‍ය කරනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මය තුළ තමන් හිතුව තමන් ඉබේම නිවන් දකී කියලා. එහෙම වෙන්නේ මාරය ඇදගෙන යන්නේ අපායට. ගොඩාක් අය වැරදි දෙයක් කරනවා, ධර්මයේ පටුව ගන්නවා වචනයකට දෙකකට තුනකට කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේගේ ධර්මය කියලා මොකද්ද කියලා අහුවොත් කියන්න සියල්ල කියන්න. උන්වහන්සේ විසින් දේශනා කරපු සියල්ලම ධර්මය. එයින් ලබා දුන්න උපදේශන සියල්ලම ධර්මය. ඒ සියල්ලම උපකාරකයි. සමහර උදවිය සියල්ල එක දේශනයකින් දැනගන්නත් පුළුවන්. සමහර උදවියට මේ සියල්ලම ඇසීමෙන් සියලු දේශනා දැනගන්නත් පුළුවන්. සමහර විටක සියල්ල එක දේශනාවකත් එක වචනයකත් තියෙන්න පුළුවන්. සමහර උදවියට සියල්ල සියලු දේශනා ශ්‍රවණය කිරීමෙන් ගන්නත් පුළුවන්. ඒක තේරෙනවද වෙනතොන්ට? ඒක තමයි තමන්ගේ කුසලය, තමන්ගේ ශක්තිතාවය. සමහර කෙනෙකුට එක වචනයෙන් ගන්න පුළුවන් සියල්ල. සමහරට එක දේශනාවකින් ගන්න පුළුවන් සියල්ල. තව කෙනෙකුට සියලු දේශනා ශ්‍රවණය කිරීමෙන් ගන්න පුළුවන් සියල්ල. සියල්ල කියන්නේ තමන් නිවුණද එතන තමයි සියල්ල තියෙන්නේ. මොනවයින්ද නිවෙන්නේ? ඔබේ සමාධිය සංයෝජන කීයකින් නියුණු සමාධියක්ද? කෙලස් කීයකින් නිවිච්ච සමාධියක්ද කියලා බලන්න. ඔබේ සමාධිය ආත්ම දෘෂ්ටියෙන් තොරද? ඔබේ සමාධිය ආත්ම දෘෂ්ටියෙන් යුක්තද? දවසක් එක මහත්මයෙක් කිව්වා, හාමුදුරනේ අපි වෙන විවිධ භාවනා කළා, ඒ ඔක්කොම මම භාවනානේ කියලා කිව්වා. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් යුක්ත සමාධියක් තමයි මේ භාවනාවල් පුරාම වුණ අත්දැකලා තියෙන. හාමුදුරනේ අපි විවිධ භාවනාවල් කළා, ඒ ඔක්කොම මම භාවනා. ඔබේ සමාධිය, මේ සමාධිය කියන්නේ සමාහිත බව. මේ සමාහිත බව ආත්ම දෘෂ්ටියෙන් යුක්තද, සහිතද, රහිතද? උත්තරේ තමයි ලබා ගන්න. වෙන දේවල් නෙමෙයි අහන්නේ, ඒක විතරයි අහන්නේ. ආත්ම දෘෂ්ටියෙන් යුක්තද නැත්ද? ඔබගේ භාවනාවේ සමාධිය විචිකිච්ඡාවෙන් සැකයෙන් යුක්තද නැත්ද? සමහර අයට ලෝකය ගැන, ධර්මය ගැන, ඇත්තටම පරතර පිළිබඳව, නිවන පිළිබඳව අවබෝධය නොවු හැම කෙනෙකුටම තියෙන මහා සැකයකුත් මිශ්‍ර වෙච්ච විචිකිච්ඡාවක්. මේ විචිකිච්ඡාව පුදුම විදියට කලම්බවනවා මනුස්සයා, පුදුම විදියට වේදනාවට පත් කරනවා. එහෙමනම් විචිකිච්ඡාවකින් තොර සමාධියක්ද යුක්ත සමාධියක්ද කියලා බලන්න. ඔබේ සමාධිය සීලබ්බත පරාමාස වලින් යුක්ත සමාධියක්ද සීලබ්බත පරාමාස නැති සමාධියක්ද? සක්කාය දිට්ඨිය නැති සමාධියක් නම්, විචිකිච්ඡාව නැති සමාධියක් නම්, සීලබ්බත පරාමාස නැති සමාධියක් නම් ඔබ සමවදින්නේ ඔබ ආර්ය භූමියට ඇතුල් වී සිටින කෙනෙක්. ඒක කාටවත් මේ ලෝකේ දෙවියෙකුට, බ්‍රාහ්මණයෙකුට, මොනම පඬිතයෙකුටවත් ඒක එකයි එහෙම නෙමෙයි කියන්න බෑ. ඒක එහෙමයි. ඔබ එහෙමනම් පළමු සෝවාන් මාර්ගස්ත පලස්ත සමාධිය ඵලය ඔබ ලබලා තියෙන්නේ. පළමුවෙන් බලන්න ඕනේ ඒ තුන. එච්චරයි. ඒ තුනේ ඒ සමාධිය තියෙනවා නම් එච්චරයි. ඊට පස්සේ අනිත් දේවල් තියෙනවා. ඒ තුනේ තියෙනවා නම් ඒ සමාධියම තමන්ගේ ආභරණයක්, තමන්ගේ වටිනාකමක්. මොකද මේ ආර්ය භූමියට ඇතුල් වීමනේ හරි අමාරු. හරි ස්කෝල්ට ළමයා දාගන්න එක තමයි අමාරු. එතනින් පස්සේ පන්තිපත් ඉහළට යන එක ප්‍රශ්නයක් නෑ වගේ. මේකත් මේ එහෙම තමයි. ආර්ය භූමියට ඇතුල් වෙන එක තමයි හරිම අමාරු. රටකට යන්නත් ඉතින් අර වීසා ගන්න එකනේ ගොඩක් අමාරු. ඒ වගේ තමයි. ඉස්සෙල්ල මේ අවසරයේ සුසුකන් ටික ලබන එක තමයි අමාරු. ඊට පස්සේ අනිත් ටික වඩ아가න යන්න පුළුවන්. අනිත් අය පිළිබඳව ලොකුවට එලෝ එලෝ බනන කිව්වත් මේ මිනිස්සු ආර්ය භූමියට පත් වෙලා ඉන්නේ යා සතර පාය වැටෙන්නේ නැතුව ජීවිතේ නිවා ගන්නවා. ඒ නිසා එයා ගැන වැඩි හෙව්වේ නැත වුණත් කමක් නැහැ. එයා ඉන්න හොඳින් ආරක්ෂිතව. මෙන්න මේ තැනට ඉස්සෙල්ලම ඇවිල්ලාද නැද්ද කියලා තමයි බලන්නයි තියෙන්නේ. මොකද අපටත් තිබුණා පින්නතුනේ පරත්තරක් නොදකින මේ දහම පිළිබඳව නිවන පිළිබඳව නොසන්සිඳුණු සොයා යෑමක් තිබ්බා. ඒක ඇත්තටම මේ නතර වුණේ අවබෝධයෙන් පස්සේ. නැත්තම් පිස්සෙක් වගේ හොයනවා හැමතැනම. අපිත් ඉතින් ඒ දවස්වල නොදන්න කමට හරි ප්‍රතිපදාව නැති ප්‍රතිපදාව කියලා හිතාගෙන අරක විවේචනය කරනවා, මේක විවේචනය කරනවා, අතන විකෘති ඇගෙන, මෙතන විකෘති ඇගෙන. හැබැයි අපි විකෘති ඒ කාලේ අවබෝධයක් නැති කාලේ අපි කළා. අවබෝධයක් නැති කාලෙත් අපි බණ කිව්ව දන්නවා වගේ බොරු. මොක බොරුයි කියේ කියන්නේ බොරුව. දන්නේ නැති කාලෙත් අපි ඇත්ත වගේ කිව්වා. ඔය අනිත් අය ඇතිද අවබෝධයෙන්ද බණ කියන්නේ? ගොඩක් අය 99%ක් අවබෝධයෙන් නැහැ. හොඳට කට ඇරලා ඇත්ත වගේ බොරු කියනවා. දැකලා ප්‍රත්‍යක්ෂ කරපු ඒ මොකක්වත් නැහැ. සෝවාන් මාර්ගඵලෙන් ගත්තන් අට අගනිට්ට බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ආයි බිමට බහින්නේ. ඒකනේ සමාජේ වහරක් තියෙන්නේ. මොනවා හරි හිස් කතාවක් කියනකොට බන කියන්නේ නැතුව ඉන්න ඕවි. ඇයි? ඒ නිකන් නෙමේ ආවේ. මිනිහා දන්නවා බනවල තියෙන පට්ටබල් බොරු කියලා, හිස් කතාවක් කියලා. බන කියන්නේ නැතුව ඉන්න ඕවි කියලා කියනවා. මෙයා බන කතා කරනවා. ඔන්න ඔය වගේ වචන පාවිච්චි කරනවා. ඒකට හේතුව සමාජයේ නිර්ණය කළා ඉවරයි. බනවල තියෙන්නේ කරන්න බැරි වැඩ. එහෙම නැත්නම් ආගක් කුලක් නැති දේවල්, මේ තේරුමක් නැති දේවල් කියලා මිනිස්සු තීරණය කළා ඉවරයි. ඒ නිසා මහා ලොකුවට දාගෙන බන කිව්වට වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් බන කියන හැටියට ගුවන් විදුලි නාලිකාවල රේඩියෝවල පැලෙන්න මිනිස්සු ඔච්චර දාර්ශනික වෙන්න බෑ. දාර්ශනික වෙලා නැහැ. මොකද මොට්ටයෝ කියන බණවලට මොට්ටයෝ වෙනවා. හැමහාමුදුරුව නාම නෙමෙයි, සමහර අය උතුම් සාමින් වහන්සේලා කීප නමක් ලෝකේ ඉන්න, ඒ අයට අපි ගරු කරනවා. ගුවන් විදුලිවල බණ කියනවා. ඒ අය බොහෝ මගේ කරනවා. ඒස අපිට ඕන මොකවත් මේ කලකෝලහලයක් නෙමෙයි. අපි කවුරුත් අතරමං වෙච්ච අසරණ මිනිස්සු. අපි ගොඩ එන්න ඕන ඇත්ත හොයාගෙන. මට වුණත් කමන්නේ විවේචනය කරන්න නැතුව හරි දේ කියන්න අවිල්ල. විවේචකයන්ට විවේචනය විතරයි පුළුවන්, හරි දේ කියන්න බෑ. විවේචනය කරන්න එපා, හරි දේ කියන්න අවිල්ල. දැන් ඔය ඇත්තන්ට උනත් කියොත් එහෙම ආනන්දහාමුදුරු විවේචනය කරගෙන ආවොත් එහෙම කියන්න හරි විවේචනය ඕනේ නැහැ. ඔය හරි දේ මොකද්ද කියලා කියන්නේ? ඒවම ඉල්ලීමක් කරන්න. මෙන්න හරි දේ කියන්නේ කිව්වම නැට්ට ගාගෙන දුවනෝ. ඔවුන්ට හරි දෙයක් නැහැ, විවේචනය විතරයි තියෙන්නේ. ඒ නිසා වහම කියන්නේ විවේචනය එපා, හරි දේ කියන්න. හරි දේ කියන්න, හරි දේ ප්‍රත්‍යක්ෂව කියන්න, දැකලා කියන්න. නොදැක්ක මලමාලි ගැන එහෙම වර්ණනාය කරනවා තානා. ඔයද මට පිළිගන්න බෑනේ. ඔය නොදැක්ක දේවල් ගැන කතා කරන මිනිස්සුන්ට දීපු උදාහරණේ බුදුහාමුදුරුවෝ එක මලමාලියක් ගැන වර්ණනා කරනවා 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 ඉවරයක් නැහැ. ඉතින් මලමාලියත් රස විඳ විඳ අහනවා. යන්න හදනකොට අහනවා මේ කපු මාත්‍යා මලමාලි දැක්කනේ, ගිහිල්ලා දැකලානේ කිව්වේනේ මෙන්න කපුව ගියා අපි දැක්කේ කියලා. අද ගොඩා දේශකයෝගේ සියලු ආගම්වල දේශකයන්ගේ අවසාන කතන්දරේ කොතනද තියෙන්නේ? කොච්චර තලු පරපර හැලා අහගෙන හිටියත් මලමාලි ගැන අවසාන මලමාලි දැකලා නැහැ. ඒ නිසා ගොඩක් අයගේ බණ දේශනා නොදැක්ක මලමාලිගේ වරුණාව හා සමානයි. ඒ නිසා මන්නන් තුරුණුවන් සරණින් ඒක භාග්‍යයක් ලැබුණු ජීවිතේ. මම නොදැක්ක මලමාලිය ගැන නෙවෙයි වර්ණනා කරන්නේ, දැක්ක මලමාලිය ගැන, දැක්ක දහමක් ගැන වර්ණනා කරන්නේ. ඒ නිසා කපු මහත්තයා විශ්වාස කරන්න පුළුවන්. ඒ නිසා කපු මහත්තයා විශ්වාස කරන්න පුළුවන්. අර නොදැක්ක මලමාලිය ගැන කතා කරන කපු මහත්තයා වගේ නෙවෙයි. ඇත්ත කියනවා. සමහරලාට හිත තැවෙන්න පුළුවන්, හිත නොරුස්සුමක් ඇති වෙන්න පුළුවන්, පැහැදෙන්න පුළුවන්, අපැහැදෙන්න පුළුවන් කරන දෙයක් නෑ. හැබැයි සැබෑ ස්වභාවය ඔබට කියනවා. මේක දුෂ්කරතාවයන් වල තියෙන දුෂ්කරතාවයත් ඔබට අපි කියනවා. මේකේ තියෙන සැනසිල්ල භාග්‍යයත් ඔබට කියනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ ලස්සන උදාහරණ ලබා දීලා තියෙනවා. නොයෙකුත් දේවල් වලට පුදුම දේවල්. ශ්‍රමණයන් ළඟ තිබිය යුතු ගති අද සුනකයෝ ළඟ තියෙනවා කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ. ඉතින් බුදුහාමුදුරුවන්ට මේ අඩන්තේට්ටන් නොකර ඉඳීදනේ. බ්‍රාහ්මණයෝ ළඟ තිබිය යුතු ගුණාංග බල්ලන් ළඟ තියෙන සුනකයෝ ළඟ තියෙනවා කියලා කිව්වා. ඉතින් පුදුම වෛරයක් නැති වෙන්නේ එතකොට. මහා බ්‍රහ්මයා මැව්වේ කොහොමද, කොහෙන්ද මැව්වේ මහා බ්‍රහ්මයාගේ අපි කටින් ඉපදුනේ කියලා කිව්වාම දරුවන් උපදින්නේ කොහොමද, ඔබ බලා සිටියේද, දන්නවද කියලා ඇහුවාම ඔව් කිව්වා. එහෙනම් ඒ තමයි මහා බ්‍රහ්මයාගේ කට කිව්වා. ඉතින් ඒ විදිහට කිව්වාම බ්‍රාහ්මණ සමාජයට කොහොම කේන්ද්‍රයක් යන්නේ නැද්ද? කුල දෘෂ්ටිය, ජාති වර්ග දෘෂ්ටිය පුදුම විදියට නෑවිලා ඉන්නේ. කවුද මේ දෘෂ්ටි කවන්නේ? ටිකක් දෙමව්පියෝ, අපි හිතාගෙන හිටියට මේ ආගම්කාරයෝ මේ සමාජයට ලෝකයට යහපතක් කරනවා කියලා. මම හිතන්නේ ලෝකෙ වැඩියෙන්ම යහපතක් කරනවා නම් 120ක් විතර, 80%ක්ම මේ යක්කු සමාජය අවුල් කරනවා. මුන් තමයි ආගම් ભેදය හදන්නේ, ජාති ભેද හදන්නේ, අනිත් ආගමක කෙරෙහි වෛරය ඇති කරන්නේ, දෘෂ්ටි ඇති කරන්නේ මේ 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 ආගම් කාර්ය ටික තමයි. එතකොට මම ආගමිකයෙක්ද? කිසි වෙලාවක තථාගත ධර්මයේ ආගමක් හැටියට ලෝකෙ හඳුන්වලා දෙන්න හොඳ නැහැ. මේ තථාගත ධර්මයේ ආගමක් නෙමෙයි, මේක විද්‍යාවක්. මේක ලොජික් එකක්. හැමෝම මේක තේරුම් ගත යුතු දෙයක්. විද්‍යාවක් හැටියට මේක හදාරන්න ඉගෙන ගන්න මුළු ලෝකෙ හැම කෙනාම. මේක ආගමක් කරලා තියෙනවා නම් ඒ ආගම කියන කොටස නෙමෙයි, බුද්ධ ආගමේ තියෙන විද්‍යාත්මක කොටස හදාරන්න. දැන් අපි හිතනවා යුරෝපයේ හැරේ මේ රටේ සුද්ධෝ මේ බුදුදහම පිළිබඳව වැළඳ ගන්නවා, බුදුදහමේ තියෙන දේවල් හොයනවා කිව්වම අපි හිතනවා අපි වගේම මේ මල් පහන් හඳුන් කූරුපත්තු කරන් ඇති කියලා. නෑ, මිනිස්සු හොයන්නේ මේකේ විද්‍යාව, මනෝවිද්‍යාව, මේකේ තියෙන මානසික සහනය. එහෙම නැතුව මේ වෙන මොකක්වත් නෙමෙයි, වන්දනා කර කර ඉන්න එකක් නෙමෙයි. අපි මිනිස්සු හිතාගෙන ඉන්නවා බුද්ධ වන්දනාව කරන්න කියලා. අර මෙහෙ එන එක ළමයෙකුත් අවබෝධයෙන් පස්සේ කිව්වා, අනේ අපි මෙතෙක් කාලයක් වන්දලා තියෙන්නේ පිළිමිටනේ, දැන්නේ බුදුන් වඳින්නේ. බුදුන් වඳින්න පුළුවන් හැමතැනම බුදුහාමුදුරු දැක්කහම. මං දවසට කෝටි 100 වාරයක් වඳිනවා බුදුන්. මොකද මං හැමතැනම බුදුන් දකින්නවනේ. සෑම තප්පරයකටම කෝටි වාරයක් වඳින්න පුළුවන් බුදුන්. බුදුන් දැක්කහම නැත්තම් අනිත් සියලු දෙනා වඳින්නේ පිළිම. කල්පිතය, මනක් කල්පිතය, දේව කල්පිත, බ්‍රහ්ම කල්පිත, බුද්ධ කල්පිත. කල්පිත කියන්නේ කරක්, මනක් කල්පිත. මනක් කල්පිත වැඳ වැඳ ඉන්නවා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති අප්‍රමාදේන සම්පාදේත. ගැඹුරු විදර්ශනාවකයේ දෙන්න ස්වාමීන් වහන්සේගේ ධර්මය වරින් වර වරින් වර නුවණින් අවදියෙන් ශ්‍රවණය කරන්න, ජීවිතය අත්දකින්න, ධර්මයෙන් සැනසෙන්න හැම දිනාටම භාග්‍ය ලැබේවා. manussත්ත පරිලාභෝ දුල්ලපෝ ලෝකස්මෙන්. තෙරුවන් සරණයි.